ඥානමිත්‍රවරුනි, පස්සරු දහම් වැඩසටහන අනාවෙන් පසු සාකච්ඡාව නැසිල්ල සායන ගමනේදී අහම අත්දකින්නට ගන්න උත්සාහයේදී ජීවිතයේ තේරුම් ගන්නට වෑයම කරන විටදී පිළුමතු වීම සාධාරණයි. දීන් ඇඳ ඉරක් වගේ බාධහමේ කිසිම ගමනක් නෑ, කිසිම ස්වභාවික ගමනක් නෑ. ඇඳ ඉරක් වගේ ඍජු වංගු බාධක ගල්පර බාධක හමුවේ නවතිනවද, ආපහු හැරෙනවද? බාධක අභිභවා ඉදිරියට යනවද? ඒ සඳහා ධර්ම සාකච්ඡාවකින් ලැබෙන්නේ ලොකු පිටිවහලක්, ආලෝකයක්, අලුවක්. ධර්ම සාකච්ඡාව සාමූහික කතාබහක්. ඒ බොහෝ විට වෙන්නේ ප්‍රශ්නයක් අහනවා, පිළිතුරක් දෙනවා. සම්මුඛ සාකච්ඡාවක් වගේ. නමුත් සම්මුඛ සාකච්ඡාවකයි ධර්ම සාකච්ඡාවකයි වෙනස තමා මේ ප්‍රශ්න අහන පිළිතුරු දෙන ඒ සරල සම්මුතියෙන් එහාට ගිහිල්ලා හැමෝම හිතනවා, හැමෝම දන්නවා, අපි හැමෝටම දැනගන්නත් පුළුවන්. අන්නේ අප තුල නිදාගෙන සිටින ඒ දැනගන්න පුළුවන් හැකියාව, ඒ ප්‍රඥාංකුරය මතු කරගන්න, වර්ධනය කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. අපි හැමෝම හිතන, අපි හැමෝම ළඟ විසඳුමක් තියෙනවා හැම ප්‍රශ්නයකටම. අපි හැම දෙනා ළඟම පිළිතුරක් තියෙනවා. තමයි අපි දන්නේ තියෙන බව. අන්න ඒ අපේම පිළිතුර සහ අපේම විසඳුම අප තුළින්ම එළියට ගන්න තව කෙනෙක්ව සමග කරන කතාබහ, සාකච්ඡා, විමසීම උදව් වෙනවා. එම සාකච්ඡා විවෘතයි. හැම දිනාටම කතා කරන්න, පිළිතුරු දෙන්න, අත්දැකීම් බෙදා ගන්න සහ ප්‍රශ්න අහන්න.
පෙරවරු භාවනා කරන අවස්ථාවේදී ස්ථානීයදී අපිට කතා කරන්න හදාස් කරේ බොහොම හොඳින් පවත්වගෙන ඉරුවත් ලෙසම බොහොම සැහැල්ලුවෙන් පවත්වගෙන ආස්ථාවේ පිටක කිව්වා ශරීරය දිහා දැන් බලන්න. ඒ ශරීරය දිහා බලන් කියන අවස්ථාවේ මට ශරීරය හොයාගන්න බැරුණා. හොයාගන්න බැරුණා මේ කොහොමද තියෙන්නේ කියලා, කොහෙද තියෙන්නේ කියලා. දැන් ඊට පස්සේ ටික වෙලාවක් ටිකක් වැඩි අවධානය වැඩි කරලා බැලුවා. නෑ මම ඊට පස්සේ මම පොඩක් චලනය කරා. මේ චලනය කරලා තමයි මේ මිතර තියෙන සොයාගන්න ලැබුණේ. ඉතින් ඒක මේ මට ඒක අලුත් අත්දැකීමක් වුණා. මේ ටික කාලයක් නොලැබිච්ච ඉගෙන මේ පොඩක් විස්තර කරගන්න.
අවිතේක දැනගන්න දෙයක් නැහැ නේ. නම දෙයක් පවතින්නේ අපි ඒ වෙතට අවධානය යොමු කළොත් පමණයි. හැම දෙයක්ම සහ හැම කෙනෙක්ම පවතින්නේ අපේ අවධානය ඇතුලේ. හැම දෙයක්ම සහ හැම කෙනෙකුම අපිට සාපේක්ෂයි. මට සාපේක්ෂයි මගේ ශරීරය. මට සාපේක්ෂයි මා සිටින තැන. මට සාපේක්ෂයි මා ඉදිරියෙන් සිටින අය. මට සාපේක්ෂයි මට වම්පසින් දකුණුපසින් සිටින අය. මට සාපේක්ෂයි මට ඇහෙන දේ. තව කෙනෙකුට සාපේක්ෂයි ඒ තැනත්තාට ඉදිරියෙන් පේන දේ, වම්පසින් දකුණුපසින් උඩින් පහළින්. ඒ නිසා ලෝකය කියන්නේ පෞද්ගලික නිර්මාණයක්. ලෝකය පොදු ලෝකයක් නැහැ. අපි හැමෝම ජීවත් වෙන්නේ එකම ලෝකයක නෙවෙයි. අපි එකිනෙකාගේ අතීත අත්දැකීම්, අනාගත බලාපොරොත්තු සහ වර්තමාන විඳීම් වලින් මේවා එකතු කරලා නිෂ්පාදනය කරන දෙයකටයි ලෝකය කියන්නේ. පොදු ලෝකයක් ගැන අපිට කතා කරන්න බෑ. අපිට කතා කරන්න පුළුවන් අපි අත්දකින ලෝකය ගැන පමණයි. ඒ ලෝකයේ පවතින්නේ අපි අවධානය යොමු කළොත් පමණයි. ඇහෙනවා. ඇහෙනවා කියන අත්දැකීම භෞතික නෑ. අපි හිතනවා භෞතිකයි. සද්දේ භෞතිකයි. භෞතික විද්‍යාවේ පළවෙනිම විෂය තමයි ශබ්ද. එතකොට නිසා ශබ්ද භෞතිකයි කියන මොකද භෞතික උපකරණ වලින් මනින්න පුළුවන් ශබ්දයේ භෞතික උපකරණ වලින් පටිගත කරන්න පුළුවන් භෞතික උපකරණ වලින් නිර්මාණය කරන්න පුළුවන් ඒ නිසා ශබ්දයේ භෞතිකයි කියනවා ශබ්දයේ භෞතික වෙන්න පුළුවන් නමුත් ඇසීම භෞතික නැහැ ශබ්දයක් අප මේ ගැන නැවත නැවත කතා කර තියෙනවා ඒ සිදුවන භෞතික ක්‍රියාවලිය නෙමෙයි ඇහෙනවා කියන්නේ. කුරුල්ලෙක් කෑ ගහනවා. මේකින් නෙමෙයි ඇහෙනවා කියන්නේ. කුරුල්ලෙක්ගේ කටින් මොනවා හරි හඬක් පිටවෙන එකට නෙමෙයි ඇහෙනවා කියන්නේ. ඒකයි කුරුල්ලා කෑ ගහනවා ඇත්තරයි. ඊළඟට ඒ කුරුල්ලාගේ ඒ උගුරේ ස්වර තන්තු ඒ වගේ කිසියම් කම්පනයක් එළියට එනවාද ඒක ඒ කුරුල්ලා ළඟ තියෙන අංශු ද්‍රව්‍ය කම්පණය කරන්න ඕනේ ඒ වායුව. ඊළඟට ඒ කම්පන තරංග ගමන් කරනවා නම් යම් තාක් දුරට ඒ සීමාව ඇතුලේ අපි හිටියොත් ඔන්න ඒ කම්පණයට අනුව අපේ කන ඇතුලේ කම්පණය වෙනවා. ඒක භෞතිකයි. ඒ කම්බරේ කම්පණය වෙනවා. ඒ කම්බරේ කම්පණය වීමට අනුව කම්බරේ ඇතුලේ තියෙන කිසියම් ද්‍රවයක් ඒකේ තියෙන ස්නායු කම්පණය වෙන්න පටන් ගන්නවා. ඒ කම්පණය ස්නායු විසින් මොළයට ගෙනියනවා. දැන් ওই ටිකට නෙමෙයි ඇහෙනවා කියන්නේ. ওই ටික කොහොමද වෙනවා? අපි නිදාගෙන හිටියත් වෙනවා. සිහිනතව හිටියත් වෙන්න පුළුවන්. ඔය කාරණා ටික. හැබැයි අපිට ඇහෙන්නේ නැහනේ. නිදාගෙන නොහිටියත් සිහිමෝර්ජා නොවි සිටියත් අපි බොහොම ගැඹුරු කල්පනාවක ඉන්නවා නම් අපිට ඇහෙන්නේ. හැබැයි කුරුල්ල කෑ ගහනවා. ඒ අනුව වායුව කම්පණය වෙනවා ඒ අනුව අපේ කම්බරේ කම්පණය වෙනවා ඒ අනුව අභ්‍යන්තරයේ කම්පණය වෙනවා ඒ අනුව ස්නායු වැඩ කරනවා ඒ පණිවිඩය මොළයටත් යනවා හැබැයි අපිට ඇහෙන්නේ නැහැ අවධානය තමා ලෝකය නිර්මාණය කරන්නේ ලෝකයේ දහමේ විස්තර කරන්නේ ඔය ඉන්ද්‍රිය අත්දැකීම් මත නිර්මාණය වෙන දෙයක් ලෝකය කියන්නේ. ඒ ලෝකේ පවතින්නේ අපේ අවධානයේ උඩ අවධානය වෙනස් සුළු ගාම ලෝකේවරයි. ඒ ලෝකේවරයි. එතස තමයි ලෝකේ මොහොතින් මොහත පවතින දෙයක් කියන්නේ. මොකද අවධානය මොහතයි පවතින්නේ. ඊළඟ මොහොතේ අවධානය ඇස් දෙකට යනවා. එතකොට අර කන් දෙකෙන් නිර්මාණය වෙච්ච ලෝකේ එතන නැහැ. දැන් මේ බාහිර යම් කිසි දෙයක් අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් එක්ක එකතු වෙලා විඥානයක් හදනවා. හැබැයි විඥානයක් හැදුවට ඇහෙන්නේ නැහැ. විඥානයක් හැදුවට පේන්නේ නැහැ. එතෙන්ට අවධානයත් එකතු වෙනවා. අවධානයෙන් තමයි මේ ටික ඔක්කොම එකට එකතු කරන්නේ. අවධානය යොමු වුණොත් පමණයි ඇහෙන්නේ. දැනෙන්නේ. එහෙම නැත්නම් මේවා වෙන් වෙන්ව තියෙනවා. වෙන් වෙන්ව තියෙනවා. දැන් භෞතික වශයෙන් ශරීරයේ තියෙනවා. නමුත් අපිට දැනෙන්නේ නැහැ. භෞතික වශයෙන් සද්ද තියෙනවා අපිට ඇහෙන්නේ. භාවනාවේදී මේවා එකතු කිරීම අතාරිනවා. මේවා එහෙන් අරගෙන, එළියෙන් අරගෙන, ඇහෙන් අරගෙන, කනින් අරගෙන මේවා එකතු කරන එක අතාරිනවා. ඒ එකතු කිරීම අතහරිමින් අතහරිමින් යෑමට තමයි භාවනාව කියන්නේ. මේ එකතු කිරීමට තමයි ධමයේ කියන්නේ පස්ස කියලා. පස්ස. ඒක සිංහලට පෙරලෙනවා. නැත්තම් මේ තේරෙන භාෂාවට සිංහලට නෙමෙයි සිංහලෙන් කිව්වොත් පහස, සංස්කෘතෙන් කිව්වොත් ස්පර්ශ. ස්පර්ශ කියනවා. ස්පර්ශ කියලා කියන්නේ ඒ පස්ස කියලා කියන්නේ පස්ස කියන වචනේ සිංහලට ඒ ස්පර්ශ කියලා ගත්තොත් වෙනම අර්ථයක් එන්නේ. මේ වාගේ මේවා එකතු කරනවා. එකතු කිරීමට තමයි ස්පර්ශ කියන්නේ. මේ තැන් තැන් වල තියෙන ටිකක් අවධානය යොමු කළාලෝ. අවධානයේ ගම් එකක් වගේ. මැලියම්. ඒකෙන් තමයි එකතු කරන්නේ. එකතු කරොත් විතරයි යමක් පවතිනවා කියන එක අපිට දැනගන්න ලැබෙන්නේ. ඒ සම්බන්ධතාවය අපි ඇති කරගත්තේ නැත්නම් අපිට යමක් පවතිනවද නැද්ද කියන්න බෑ. තියෙනවා කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ. නැහැ කියන්නත් සම්බන්ධතාවයක් ඕනේ. ආ නැහැ කියලා. නැහැ කියලා කියන්නේ සද්දයක් ඇහෙන්නේ නැහැ කියන්නත් කන් දෙකට අවධානය යොමු කරන්න එපා. යොමු කළා තමයි කියන්න ඕනේ ඇහෙන්නේ. ඒකට ශරීරය දැනෙන්නත් අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් තියෙනවද නැද්ද කියන්න බෑ. ඔය පස්ස කියන්නේ කාරණය ඒ ක්‍රියාව නොවෙනවා නම් ශරීරය ගත්තොත් ශරීරයක් තියෙන බව ඇස් දෙකින් බලන්න පුළුවන්. අය බැලුවහම පේනවා තියෙනවා ශරීරයක්. ඒ වගේම ස්පර්ශයෙන් දැනෙනවා ශරීරයක් තියෙන බව. ඇඳුමේ ස්පර්ශයෙන්, පොළවේ ස්පර්ශයෙන්, එකිනෙක ගැටෙන දෙකේ ස්පර්ශයෙන් දැනෙනවා ශරීරයක් තියෙන බව. ඊළඟට සීතල දැනෙනවා නම්, රස්නේ දැනෙනවා නම්, රිදෙනවා නම්, සැහැල්ලු නම්, බඩගිනි නම්, තිබහ නම්, ඒ සහ තවත් එබඳු කාර්යයන් නිසා දැනෙනවා ශරීරයක් තියෙනවා. දැන් ওই ටික ඔක්කොම අතහැරියොත් ඇස් දෙකෙන් බලන්නෙත් නැත්නම් බඩගින්නක් දැනෙන්නෙත් නැත්නම් පිටිබහක් දැනෙන්නෙත් නැහැ, නිදිමතක් දැනෙන්නෙත් නැහැ, වෙහෙසක් දැනෙන්නෙත් නැහැ, සීතලක් දැනෙන්නෙත් නැහැ, රස්නයක් දැනෙන්නෙත් නැහැ, ස්පර්ශයක් දැනෙන්නෙත් නැහැ. දැන් මේ කිසිවක් නොදැනෙන වෙලාවක කොහොමද ශරීරයක් තියෙනවා කියන එක තේරෙන්නේ? අද අපිට තියෙන සාක්ෂිය කිසිවක්ම දැනෙන්නේ නැත්නම් හුස්මත් දැනෙන්නේ නැත්නම් කියන්නේ කිසිවක් දැනෙන්නේ නැති තැනක ඔයි කිව් කිසිම දෙයක් හුස්ම දැනෙන්නේත් නැහැ, සීතල දැනෙන්නේත් නැහැ, රස්නේ දැනෙන්නේත් නැහැ, ස්පර්ශ දැනෙන්නේත් නැහැ, වේදනා දැනෙන්නේත් නැහැ. ඒ ඉන්න ඉරියව්වේ ඉන්න වීරියක් අවශ්‍යත් නැහැ. මොනවත් නැති වෙලා ඒ කිසිවක් නැත්නම් අපිට සාක්ෂියක් තියෙනවද ශරීරයක් තියෙනවා කියලා කියන්නේ? මේ හැම දෙයකටම සාක්ෂි අවශ්‍යයි. සාක්ෂි උට තමයි තීරණයකට එන්නේ. වෙනවා කියන්න සාක්ෂියකුත් නැහැ, නැහැ කියන්න සාක්ෂියකුත් නැහැ. ශරීරයක් තියෙනවද නැද්ද? ප්‍රශ්නේම එතන බලංගු වෙන්නේ නැහැ. ශරීරයක් තියෙනවද නැද්ද? ප්‍රශ්නේම අදාළ නැහැ. ඔව්. ඔය තියෙනවා කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ. කියනවනම් කියන්නෙන්නේ මතකෙන්. මතකේට ගිහිල්ලා ඔය ශරීරයක් තිබුණා, වාඩි වුණා, ඒ වාඩි කරවපු. එහෙම කියලා කියන්න පුළුවන් ඔය තියෙනවා කියලා. නැත්තම් නැහැ කියන්නත් පුළුවන් දැනෙන්නේ නැති නිසා. හැබැයි අපි නැහැ කියනවනම් ඒක වැරදි. මොකද නැහැ කියන්නේ අපේ දැනීම නැහැ කියන එක. දැන් සීතල දැනෙන්නේ නැහැ, රස්නේ දැනෙන්නේ නැහැ, හුස්ම ගන්නවා දැනෙන්නේ නැහැ. හරි දෙන්නේ නැහැ. ওই ටික ඔක්කොම නැහැ කියන්න පුළුවන්. හැබැයි ඒ නිසා ශරීරය නැහැ කියලා කියන්න බෑ. නැහැ කියන්නත් බෑ, තියෙනවා කියන්නත් බෑ. තෑ ඒ ඒ කාරණා දෙකටම යන්නේ නැහැ මෙතන. හැබැයි ඒ කාරණා දෙකෙන් එකකට යන්න පුළුවන්. ඇත නැත කියන කාරණා දෙකටම යන්න පුළුවන්. උ තියෙනවා නැහැ. හැබැයි ඇත්ත මොකද්ද? ඇත කියන්නත් බෑ, නැත කියන්නත් බෑ. ඒ චේතනාවක් ඇති වෙනවානේ. දැන් ශරීරයේ තියනවද නැද්ද කියලා දැනගන්න ඕනේ කියන චේතනාව. එතකොට ඒ චේතනාව කියන්නේ බලයක්. දැන් මේ අත උස්සන්නේ චේතනාව නිසා, නැත්නම් අතට ඕන නිසා නෙමෙයි, අත උස්සන්න ඕනේ කියන චේතනාවට පුළුවන් මේ කිසියම් කිලෝ ගානක බර දෙයක් උස්සන්න. ශරීරයේ උඩපන්නන්න පුළුවන් කිලෝ 50ක්ද 100ක්ද බර ශරීරයක් උඩපන්නන්න පුළුවන් චේතනාවකට. චේතනාව පේන්නේ නැහැ, නමුත් චේතනාව හරි බලවත්. එතකොට දැන් මේ ශරීරයේ තියෙනවද නැද්ද කියලා හොයාගන්න ඕනේ කියන චේතනාව. එතකොට චේතනාව උඩ තමා බැලුවේ. එතන හුස්ම දැවෙනවා. ඒ හුස්ම දැනෙනවා. හැබැයි මේ මොකද්ද කියන එකේ කවුද හුස්ම ගන්නෙ, කොහාටද හුස්ම ගන්නෙ, ඒ කතන්දර නැහැ. ඊට පස්සේ එහෙනම් හොලවල බලන්න පුළුවන්. ඒක චේතනාවක්. ඒ චේතනාවට පුළුවන් ශරීරය හොලවන්න. තව ස්නායුවල උදව් ඕනේ. ඒ උදව් වලින් ඉතින් හෙලෙව්වම මේ ඒ දෙයින් පැහැදිලි වෙන එකක් තමයි මේ ශරීරයේ සම්බන්ධතාවයේ තියෙනවා. නාම රූප සම්බන්ධයේ තියෙනවා. ඒක නැති වෙලා නැහැ. හැබැයි මේ අපි ඒක ඔලුවට තියන්නේ මේ ඉන්නේ. එතකොට ශරීරය කෙනෙකුට ඔලුවට තියන් ඉන්න පුළුවන්. හරි බරයි. ශරීරයක් අපි ඔලුවට තියාගත්තොත් හරි බරයි. අපි හැම විටම ශරීරය ඔලුවට තියන්නම් ඉන්නේ. මේක මගේ ශරීරය, මේක මේ මෙච්චර වයසයි, මෙච්චර ලෙඩ තියෙනවා, මෙහෙම අමාරුකම් තියෙනවා, මේකයි පාට, මේක මෙච්චර ලස්සනයි, තව මෙච්චර ලස්සන වෙන්න ඕනේ. දැන් ඔය වගේ කතන්දර ගොඩාක් එක්ක අපි ඉන්නවා නම් එයා ඉන්නේ ශරීරය ඔලුවට තියාගෙන. ඒ හරි බරයි. ජීවිතේ හරි බරයි. මේ මහා ශරීරයක් ඔලුවට තියාගෙන ඉඳ හදනකොට ඒ ජීවිතේ බරයි. නම් භාවනාවේදී කරන්නේ ඒක බිමින් තියනවා. ශරීරේ තියනවා. හැබැයි ඒක ඔලුවට තියාගන්න ඕනේ. ඒක බිමින් තියනවා. භාවනාවේදී පුරුදු වුණානේ මේ මොහොතේ මේ ශරීරේ ඉල්ලන්නේ පුංචි හුස්මක් විතරයි. ඉන් එහා කිසි දෙයක් ඉල්ලුවේ නැහැ. තේ ඕනේ කිව්වේ නැහැ. වෙන බීමක් ඕනේ, කෑමක් ඕනේ, තව දෙයක් ඕනේ. ඒ මොනවත් ඉල්ලුවේ නැහැ. මෙයා ඉල්ලන්නේ පුංචි හුස්මක්. ඒකත් පුංචි වෙලාවකට. තප්පරයකට විතර පුංචි කාලයකට කෙටි හුස්මක්. දැන් ඔලුවට තියන් ඉන්නවා නම් ඒක මදි. හුස්ම මදි අපු. යා යාව බලා ගන්නවා. යා දන්න හුස්ම ගන්න ඕනේ, ගාන ගන්නවා. අපි ඒකටවත් උදව් කරන්න ඕනේ නැහැ. ඒතර කිසියම් කාලයක් අපි නිදහස් ශරීරේ. එතන ලොකු සැහැල්ලුවක්. ලොකු සැහැල්ලුවක්. ඒක කායිකවත් දැනෙනවා, ඊට වැඩි මානසිකව දැනෙනවා. ඒක මට්ටම් වලින් ඒක වෙන්න පුළුවන්. ධ්‍යාන මට්ටම් වලින් වෙන්නත් පුළුවන්. ධ්‍යාන මට්ටම් නැතුව වෙන්නත් පුළුවන්. මොනම ධ්‍යාන මට්ටමක් නැති වුණත් අපි කලින් කතා කරපු විදියට බර කල්පනාවකින් අපේ ශරීරය දැනෙන්නේ නැහැ. දැන් විවිධ හේතු නිසා එහෙම වෙන්න පුළුවන්. එතන වැදගත් වෙන්නේ ඒ ඒ ඔබතුමාහන විදියට ඒ ධ්‍යාන නැත්තම් අර කලින් මහත්මයා මතු කළ කාරණේ මනෝකයද දේවන් ඒ කාරණත් අපිට හොයාගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි වැදගත් වෙන්නේ මේ ශරීරය බිමින් තියන්න පුළුවන් කියන එක. ශරීරය තරන්නේ අනිත්‍යයවත් අපි ඒ අය ඔක්කොම ඔළුවට තියන් ඉන්න ඕනේ නැහැ. අවශ්‍ය වෙලාවට කරන්න දෙයක් තියෙනවා නම් කරමු. එච්චරයි. හැම වෙලේම කවුරුවත් ඔළුව ඇතුලේ තියන් ඉන්න ඕනේ නැහැ. ඔළුවට තියන් ඉන්න ඕනේ නැහැ. කියන හැම විටම තමන් කිසියම් තනතුරක යාව ජීව තනතුරක ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. යාව ජීව තත්ත්වයක් හදාගෙන ඉන්න ඕනේ නැහැ. භාවනා කරන විට විශේෂයෙන් ධර්මයට එන විට බණ අහන විට ධර්ම සාකච්ඡා කරන විට ඔය ඔක්කොම ටික පැත්තකින් තියන්න. ඒවත් එක්ක අපි බණ අහන්න කියොත් අපිට බණ අහන්න හම්බෙන්නේ නැහැ. දැන් තමන් ඉංජිනේරුවරයෙක් වෙන්න කියන්නේ වෛද්‍යවරයෙක් නැත්නම් නීතිඥයෙක් ගුරුවරයෙක් රියදුරෙක් කවුරු හෝ මන්ත්‍රී කෙනෙක් මොනවා හරි දැන් එහෙම හිතාගෙන බණ අහන්න ගියොත් ඒ තනතුරත් එක්ක බණ අහන්න ගියොත් බණ ඇහෙන්නේ නැහැ. ඔට අහන්නේ ඒ වෙනම අවශ්‍යතාවයකට. තකෙනෙක් විදියට බණ අහන්න ගියොත් ඒ අහන්නේ කොහොමද මේක දරුවන්ට පාවිච්චි කරන්නේ? මේක මොනවද දරුවන්ට කියලා දෙන්නේ? අම්මා කෙනෙක් බනහන්නෙත් ඒ වගේ. දරුවෙක් බනහන්නෙත් එහෙමයි. ඉතින් එහෙම නෙමෙයි තමන්ට මොකද්ද? ඒ අම්මා කියන එකත් පැත්තකින් තියන්න, පිය পদවියත් පැත්තකින් තියන්න, දුව පුතා, වෘත්තීය, ඒ ඔක්කොම ටික පැත්තකින් තියලා තමන් විදිහට බනහන්න. තමන් විදිහට භාවනා කරන්න. ඔය කාටවත් භාවනා කරන්න බෑ. වෛද්‍යවරයෙකුට, නීතිඥයෙකුට, රියදුරෙකුට, මන්ත්‍රී කෙනෙකුට, ගුරුවරයෙකුට, ලිපිකරුවෙකුට, ඝනකාධිකාරියෙකුට කාටවත් භාවනා කරන්න බෑ. කම්කරුවෙකුට කිසි කෙනෙකුට බෑ. වෛද්‍යවරයෙකුට පුළුවන් බෙහෙත් දෙන්න. නීතිඥයෙකුට පුළුවන් තර්ක කරන්න, කතා කරන්න. ඉංජිනේරුවරයෙකුට පුළුවන් කිසියම් ශිල්පයක්, ශිල්පීය නිර්මාණයක් කරන්න. කම්කරුවෙකුට පුළුවන් කිසියම් ශ්‍රම එင်း යමක් කරන්න. චිත්‍ර ශිල්පියෙකුට චිත්‍රයක් අඳින්න පුළුවන්, ගායකයෙකුට ගායනයක් කරන්න පුළුවන්, කවියෙකුට කවියක් කියන්න ලියන්න පුළුවන්, ලේඛකයෙකුට කතාවක් ලියන්න පුළුවන්. භාවනා කරන්න බෑ. භාවනා කරන්න නම් තමන් වෙන්න, ඒ ටික අතාරින්න. යා නෙමෙයි, ඔක්කොම අතහැරලා පැත්තකට දාන්න. ලොකු සහැල්ලුවක් ඇත්තටම භාවනාවේදී මේ එක එක පැත්තකින් තියන්න පුළුවන් නම් මේ අපි ඔළුවට දාන ඉන්න උටුනුයි තොප්පි ටික ගලවල පැත්තකින් තියන්න පුළුවන් නම් ඒ ගලවන ගලවන එක එක ගානේ දැනේ ලොකු සහැල්ලුවක්, ලොකු සහැල්ලුවක්. මම එනවනේ, මම මට සමීප වෙනවනේ. මෙච්චර කල් මං කවුරු විදියට දෙහිටි මටවත් මාව වඳුන ගන්න බැරි වුණා, මටත් මාව අමතක වෙලා හිටි. නැවත මතක් වෙන්න පටන් ගන්නවා. මේ කල්යාණ මිත්‍රයන් සමහරට ගෘහ මූලිකයන් වෙන්න පුළුවන්. ගෘහ මූලිකය. මූලික කියුවා මන් දන්නේ ඒක ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද කියලා ඒ වචනේ. කොහොම හරි මේ හැම දෙනෙක්ම ගෘහ මූලිකයෙක් වෙන්න පුළුවන්. ඒයි මෙතන ඉන්නේ ඒ ගෘහමෝලිකය නෙමෙයිනේ. එයා නෙමෙයි, එයාට මෙතන ඉන්න බෑ. ගෘහමෝලිකයෙක් නෙමෙයි මෙතන ඉන්නේ. මෙතන දැන් ගේ තියෙනවද නැද්ද දන්නේ නැහැ. ගේ අපිට කිසිම පාලනයක් මෙහි ඉඳගෙන කරන්න බෑනේ. අපි කැමති කෙනෙක් ඉන්නවද, පිට අකමැති කෙනෙක් ඇවිල්ලාද, ඒ තිබුණ දෙයක් තියෙනවද, අලුතෙන් දෙයක් එකතු වෙලාද, දෙමෙනවද, කිසි දෙයක් නැත. අපි ගෘහමෝලිකයෙක් වෙනවා නම් වෙන්නේ ඒ ගේ ඇතුළේ ඉන්න කල් විතරයි. එතන ඉන්නකොටවත් 100% ගෘහමූලිකයෙක් වෙන්න බෑ කාටවත්. තමන් අකමැති දේවල්, තමන්ට පාලනය කරන්න බැරි දේවල් රාශියක් සිද්ධ වෙනත් ඒවත් එක්ක මේ හැම ගෘහමූලිකයකම ගැටෙනවා. ඉතින් ගේ ඇතුළේ ඉඳගෙන අද ගෘහමූලිකයක් වෙන්න බැරි කෙනෙකු කොහොමද එයින් එළියට ගියාට පස්සේ කියන්නේ මං තමයි ගෘහමූලිකයා කියලා. ඒක බොරුවක්. ඉතින් ඒ නිසා ඒ එහෙම එක සිතවිල්ලක් විතර ඒක අයින් කරන්න. ගයක් නැහැ. ඇත්ත තමයි ගයක් නැහැ. ගෘහමූලිකයෙකුත් නෙමෙයි. ඒ කවුරුවත් නෙමෙයි මෙතන ඉන්නේ. අනගාരിക කෙනෙක්, ගයක් නැති කෙනෙක්. බොහෝ විට ඔය බාහිර වැඩසටහන් වලට ගියාම අඳුන්ලා දෙනවා මේ භාවනා මධ්‍යස්ථානාධිපති. මේ වචනෙත් එක්කමයි කිසිම ගැටුමක්වත් අප්‍රසන්න බවක්වත් නැහැ. ඒක නිකන් වචනයක් විතරයි. මං කියන එහෙම කියන්න එපා. එපා කියන්නේ මේ දැන් මං ඉන්නේ නිල්ලඹ නෙමෙයි. දැන් කොහරි කොළඹ වැඩසටහනට ගියා කියන්නේ. එතකොට එතින්දි අඳුල්ලා දෙනවා නම් මේ ඉතින් එහෙම මට අධිපතිකමක් කරන්න බෑනේ කොළඹ ඉඳගෙන මේ මෙහෙ ඒ වෙලාවේ මෙහි ඉන්නේ කවුද, මොනවද කරන්නේ, කතා කරනවද, කෑමවද, මොනවද කන්නේ, කිසිම දෙයක මට ආධිපත්‍යයක් නැහැ. එතකොට ඒක සම්පූර්ණ බොරුවක්. ඉතින් කොළඹ ඉන්නකොට නේ මෙහි ඉන්නකොටවත් නැහැ එහේ ආධිපත්‍යයක්. මේ මෙහි ඉන්නකොටත් නැති එකක් මෙහි නැති වෙලාවට කොහොමත් නැහැ. හැබැයි එහෙම එකක් හිතන් ඉන්නවා නම් ඉතින් ඒක මහා බරක්. ඒක සිතිවිල්ලක් විතර. හැබැයි සිතිවිල්ල පුදුම පර සිතිවිල්ලක්. ඒ සිතිවිල්ලත් එක්ක නිදාගන්න බෑ. ඒ සිතිවිල්ල අල්ලන් හිටියොත් කාටවත් නිදාගන්න බෑ. කෑම කන්න බෑ. මොනවත් කරන්න බෑ. ඉතින් අවශ්‍ය වෙලාවට ඒ සිතිවිල්ල ගන්න, අවශ්‍ය නැති වෙලාවට ඒක අතාරින්න. ඒක ඕනේ නැහැ. ඇති කරගන්න නැතු ඉන්න. ඒ තැනට අවශ්‍ය සිතිවිල්ල විතරක් හදාගන්න. කිසියම් තැනක ඉන්නකොට දැන් මෙතන ඉන්නකොට භාවනා නියෝගියෙක් එච්චරයි. වෘතිය ඒක පැත්තකින් තියන්න. ඒක නෑ මෙතන. අම්මද තාත්තද දුව ඒ ටිකත් පැත්තකින් තියන්න. සම්පුර්ෂයද ඒ ටිකත් පැත්තකින්. ඒ ටික ඔක්කොම පුළුවන් තරම් බලන්න මේක ඇතුලේ අපි පුද්ගලයෝ කී දෙනෙක් හදන් ඉන්නවද කියලා. කී දෙනෙක් හදන් ඉන්නවද? දැන් මේ ඔක්කොම ටික අපි යන යන තැන අරන් යන්න ඕනද? ඒ අරන් යන්න පුළුවන්ද? ඒ අරන් යාම නිසා කොච්චර වෙහෙසකින්ද අපි ඉන්නේ මේ හැම කෙනෙක්ම අපි යන යන තැන ගෙනියන්න යනකොට? මේ තමයි බර, ජීවිතයේ බර.
ඉදිරිසන්නේ සඳහන් වෙලා තියෙනවා බොහෝ තැන්වල සතින් නෙමෙයි හිස්කල සිටින් යන්නේ. ඒක ජීවිත විතරක් නෙමෙයි අපිට හැම තැනකම ලෝකෙට ගන්න පුළුවන් නේ. දැන් ඔය අදහසත් එක්ක අපිට ඒ කියන්නේ අපි එකතු කරගෙන ඉන්න හින්දානේ ගොඩක් කාරණා ගැන මවක් සුවනියක් සුවරේ එහෙම කියලා. එතකොට ඒක නැතුව ඉන්නකොට අපිට හිත ඉස් කරන්න දේසි බව කියලා මට ඒ කාරණා තේරුණා.
ඇත්තෙන්ම අම්මා ඒක එහෙමම තමයි. ඒක මේ විශේෂයෙන්ම අවුරුදු කාලේ ගෙදර ගැහුවා නම් ඉස්සතින් එන්න ඈ ඔව් මේක ගෙනායටත් හරි උදව්වක් නේද?
ඊයේ හසින් නෙවෙයි
තිය බය වුණා ඈ ඔව් මොන අදහසින්ද එහෙමනම්? මොන වගේ අදහසකින්ද
කිව්වේ? ඉස්සතේදී මම කියලා කොහොමද අර කියපු කාරණාත් එක්ක අපි එක එක දේවල් එකතු කරගෙන පුරවගෙන එන්නේ. ඒක නැතිව ඉන්න කියන එක ඊළඟට හිස්කල සිටින් යන්න කියනකොට ඒ ටික ඔක්කොම අත්හැරලා ජීවත් වෙන්න ඕනේ කියන අදහස මට හැඟුණි.
ඔව් ඒක තමයි. එහෙම තමයි වෙන්න ඕනේ. කවුරුවත් නොවි ඉන්න බලන්න. කවුරුවත්ම නොවි ඉන්න බලන්න. ඒ කවුරු හරි වෙන්න ඕනේ තැනක උනාට කමක් නෑ. අම්මා කෙනෙක් වෙන්න ඕනේ තැන අම්මා කෙනෙක් වෙන්න. පාරිභෝගිකයෙක් වෙන්න ඕනේ තැන පාරිභෝගිකයෙක් වෙන්න. හැම වෙලාවෙම පාරිභෝගිකයෙක් විදිහට ඉන්න අවශ්‍ය නෑ. ඒක මහා වදයක්. හැම වෙලේම අරක ගණන් කීයද, මේක ගණන් කීයද, අතන කීයද, මෙතන කීයද, දෙක අවශ්‍ය නැහැ නේ. ඒක බා යමක් මෙලියට ගන්න ඕනෙ වුණු වෙලාවක විතරක් ඒ පාරිභෝගික චරිතයට එන්න. ඡන්ද දාන්න ඕන ලාට විතරක් ඡන්ද දායකෙක් වෙන්න. ඒක අවුරුදු 5කට හරි කීයකට හරි සරයන්නේ. එච්චරයි ඊට කලින් වැඩකුත් නැහැ, ඊට පස්සේ වැඩකුත් නැහැ. ඒ ඡන්ද දායක චරිතයේ ඕනෙ වෙන්නේ විනාඩියකට විතර අවුරුදු ගානකට. නමුත් ඒ චරිතය අපි හැමදාම රඟපාන්නේ යෑමෙන් අපි කොච්චර ව්‍යසනයකට පත් වෙනවද? අදට අපි ගෙදරකට යනවා නම් ඒ අම්මා කියපු විදියට ගෙදරකට යනකොට ඒව පැත්තකින් තියලා, දේශපාලන චරිත පැත්තකින් තියලා, ඒ ටික ඔක්කොම ආගම් චරිත, ওই ටික ඔක්කොම පැත්තකින් තියලා මිත්‍රත්වයක් යාළුවෙක් විදියට යන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. දර අපි කිසිම විස බීජයක් ඒකේ ඇතුළට ගෙනියන්නේ නැහැ. එහෙම නැත්තම් ඒගේ ඉන්න ඇයට අපි ගිහලා අර්ක ඇහුවද, අතන වෙච්ච දේ ඇහුවද, මෙතන බලන්න විටි කොක්කෝම කියන්නේ කියහම අර ගෙදර ජීවිත සාමේ නැහැ. ඊළඟට ඒ කියනකොට ඒගොල්ලොත් කියනවා ඉතින් ඒවා අපි අරගෙන එනවා. එනකොට හිස් කළ හිතින් නෙමෙයි එන්නේ, එළියට එළියට එනකොට. ඈ
රෝගී ඉන්න ගින්චක්
ඕ මන්නම් උත්සාහයක් ගන්න මේ හැම විටම බැරි වෙයි. නමුත් මේ ඔය පිළිසඳරකදී ඒ පිළිසඳර පටන් ගන්න පළවෙනි කෙනා නොවෙන්න. මේක කමඨහනක් විදිහට, භවනාවක් විදිහට, අදිෂ්ඨානයක් විදිහට ගන්න හැම වෙලාවෙම බැරි වෙයි. සමහරවිට අපිට කතාවක් පටන් ගන්න වෙනවා. හැබැයි බලන්න පුළුවන් තරම් උත්සාහ කරන්න තමන් ඒ කතාවේ ආරම්භකයා නොවී ඉන්න, මුලපුරණ කෙනා නොවී ඉන්න බලන්න. මේකෙන් බුම්මගෙන ඉන්න, හොරවගෙන ඉන්න නෙමෙයි, අපි හිතවත්කම පෙන්නනවා, hinaවෙන් පිළිගන්නවා. ඒක ඔක්කොම හරි. නමුත් ටිකක් ඉන්න බලන්න. ඒ අනිත් කෙනා කොයි වගේ කෙනෙක්ද අධ්‍යයනය කරන්නේ? එයා ඉන්නේ මොන විදියේ ස්වභාවයකද? මේ වෙලාවේ පීඩනයකද ඉන්නේ, මහන්සියකද ඉන්නේ, ලෙඩකද ඉන්නේ, අවුලකද? ඒ ටික පොඩ්ඩක් අධ්‍යයනයක් කරන්න. අපි එකපාරට ඔළුවට යමක් දාන්න නැතුව, එකපාරට ප්‍රශ්නයක් අහන්න නැතුව ඉතින් බොහෝ විට මේ අවශ්‍ය දේ විතරක් කතා කරන්න උත්තරයක් දෙන්න වැඩිදුර යන කතාබහ, ඔය සම්ප්‍රප්පලාප, ඒවා අඩු කරගන්න පුළුවන්. එම් පුළුවන් නම් ඒ ඕනෑම දවසකට මේ නැවතුම් තිතක් තියෙන කෙනා වෙන්න, පටන් ගන්න කෙනා නෙමෙයි, ඒක ඉවර කරන කෙනා වෙන්න. ඒක හොඳින් හිතවත්කමින්, ආදරයෙන්, කරුණාවෙන් ඉවර කරන්න. කවුරු පටන් ගත්තත්
ඉතින්
කියන්නේ හිතින් ඉතින් ඉතින් නමුත් එනමුත් ඔව් ඉන්නේ භෞතික වශයෙන් ලැබෙන ලොකු උදව්වක් තියෙනවා. ඒ අපේ සම්මා වාචා කියන එක රකින්න ඒක ලොකු උදව්වක් වෙනවා. මේ අනවශ්‍ය කතාබහ හිත්‍රිදිවීම, එතන නැති කෙනෙක්ව විවේචනය කිරීම, තමන්ටත් අනුන්ටත් පළක් නැති විදිහට කාලය කාදමීම, මේ ඒ මිච්ඡා වාචා, ඒ හතරම අත්හරින්න උදව් වෙනවා මේ උපක්‍රමය. මේක 100%ක් හැම වෙලේම කරන්න බැරි වුණත් අනිත් කෙනාට කතාවක් පටන් ගන්න ඉඩ දෙන්න, අනිත් කෙනාව අධ්‍යයනය කරන්නේ වචන විතරක් නෙමේ, පුද්ගලයා කොහොමද මේ වෙලාවෙ ඉන්නේ, හොඳින්ද ඉන්නේ, ප්‍රශ්නයකද ඉන්නේ, වෙහෙසකින්ද ඉන්නේ, අසනීපකින්ද, ඒ ටික නිරීක්ෂණය කරන්න පටන් ගන්න කලින්. එතකොට කියන දෙයට අහුම්කම් දෙන්න. ඒ ටිකත් එකතු කරගත්තාම අපිට යාගේ අවශ්‍යතාවය තේරෙනවා. ඊට බලන්නේ උදව්වක් කරන්න පුළුවන්ද වචනකින් හරි. එක්කෙටියෙන් කරන්න. අනිත් කෙනාට දැනගන්න අරින්න තමන්ගේ හිතවත්කම. ඒක කියන්න අවශ්‍ය නැහැ. ඒ ආදරේ, ඒ දයාව, ඒ කරුණාව කියන එක දැනෙන දෙයක් හදවතට. ඒ කොච්චර කටින් කිව්වට වැඩක් නැහැ. තමන්ගේ ප්‍රශ්නයක් තමන්ගේ ගැටලුවක් සුදුසුම කෙනෙක් ඉදිරියේ හැර එළියට දාන එක තේරුමක් නැහැ. දකින දකින කෙනා එක්ක මේ ප්‍රශ්න කියන්න අවශ්‍ය නැහැ. කිව්වට වැඩකුත් නැහැ. අපිට ලැබෙන සැනසෙල්ලකුත් නැහැ. එහාන කෙනාට ලැබෙන ප්‍රයෝජනයකුත් නැහැ. සමහර විට ආයි ගැටලුවක් එයා කියන වෙන්න පුළුවන්. ඊට සමාන අත්දැකීමක් එකන්නේ මේ ගොඩක් අපිට තියෙන්න පුළුවන්. නමුත් අපි ටික ඔක්කොම කියන්න අවශ්‍ය නැහැ. එක්ක හඳුනා ගන්න, අදහසක් වමාරු කරගන්න. එක මාධ්‍යයක් පමණයි කතාව. එක මාධ්‍යයක්, එක මාධ්‍ය නෙවෙයි. ඒ අපි හිතුවොත් මේ තමයි එකම මාධ්‍ය, මේ වචන විතරයි සංනිවේදනයේ තියෙන එකම මාධ්‍ය, ඕනෝන් දැන හඳුනා ගන්න තියෙන එකම ක්‍රමය කතාව පමණයි කියලා හිතුවලා කටයුතු කිරීමෙන් තමයි අපි බොහෝ විට අපි අමාරුවේ වැටලා තියෙන්නේ, අනිත් අය අමාරුවේ දාලා තියෙන්නේ. මේ වචන වලින් කියන්න පුළුවන් බොහොම සීමිත දෙයක්. අපිට ඕන දේ කොහොමද කියන්න බෑ වචන වලින්. අපි කිතුවට මට ඕන දේ තමයි මේ කියන්නේ කියලා ඒ ඕන දේ නෙමෙයි කියවෙන්නේ. වචන තියෙන්නේ ටිකයි. අපේ අත්දැකීම අපිට දැනෙන දේ වචනයක් නෙමෙයි. ඉතින් ඒකට ගැළපෙන වචනයක් අපි හොයලා හොයලා ළඟින් යන එකක් අල්ලගෙන කියනවා. අපිට ඕනේ දෙන්නේ මේ කියවෙන්නේ. එලට ඒ කියන දේ ඒ විදිහට අනිත් කෙනාට තේරෙන්නේ නැහැ. එයා තේරුම් ගන්න වෙනම දෙයක්. අපි හිර වෙලා ඉන්නවා මේ පුංචි ඒ දණ්ඩක් උඩ භාෂාව කියන වචන කියන ඒ දණ්ඩ උඩ අපි හිර වෙලා අපි යුරු දෙහික ඉන්නවා. මේ ඒ දණ්ඩකින් සංනිවේදනය කර කර ලිස්සල වැටෙන. දැන් ඔය අපි මෙහෙ පුහුණු කරන භාවනා ක්‍රමයක් තමයි සෝබාදහමත් සමග භාවනා කිරීම. එතනදී මේ කතාවක් නැහැනේ සෝබාදහමත් එක්ක. අපිට වචන වලින් කතා කරන්න බෑනේ. ගහකුල එක්ක, මල් එක්ක, කඳු එක්ක, පස් එක්ක, අහස එක්ක, වලාකුල් සමග, කුරුල්ල එක්ක මේ සිංහලෙන් කතා කරන්න බෑනේ. පාලියෙනුත් බෑ. වෙන භාෂාවකිනුත් බෑ. හැබැයි ඒවත් එක්ක අපි කතා කරනවා. ඒවට ඇහුම්කන් දෙනවා. මේ සියලු භාෂාවලින් තොරව. අන්න ඒ සබාදහමත් සමග සංනිවේදනය කරන, සබාදහමට ඇහුම්කන් දෙන, සබාදහමට කතා කරන භාෂාවට තමයි නිශ්ශබ්දතාව කියන්නේ. එතන නැති සංනිවේදනයක් එතනෙන ගහක් එක්ක අපි කතා කරනවා. මලක් එක්ක කතා කරන. හැබැයි වචන වලින් නෙමෙයි. කටින් නෙමෙයි. ශබ්දයකින් නෙමෙයි. නිශ්ශබ්දව. නිශ්ශබ්දව මලට ඇහුම්කන් දෙනවා. මොකද්ද මේ මල කියන්නේ? මේ ගහ මොකද්ද මට කියන්නේ? මේ කන්ද, මේ වලාකුල කුමක්ද කියන්නේ? මොනවත් කියනව ඇහෙන්නේ නැහැ අපිට මොලේ. කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. කුරුල්ලෙක් ඈ ගැවුවොත් ඇහෙයි. නමුත් මල කතා කරනවා, ගහක් කතා කරනවා, වලාකුලක්, අහස, තාරකාවක්, හඳ, වැස්ස, අවුව මේවා කතා කරනව ඇහෙන්නේ නැහැ. ඒක කතා කරනවා. අපි අහන්න ඕනේ. නැවත නැවත අහනවා, නැවත නැවත සවන් දෙනවා. අන්න එතනදී නිශ්ශබ්දතාවයෙන් කරන කතාව ඇහෙන්න පටන් ගන්නවා. දෙකට නෙමෙයි ඇහෙන්නේ. ඒ කියන දේ, ඒ මල කියන දේ, ඒ කොළේ කියන දේ, ඒ පැලේ කියන දේ, ඒ වැලි කැටේ, ගල් කැටේ, දිය බිඳුව කියන දේ අපිට භාෂාවකට දාන්න බෑ. එහෙන් මෙන් ගැට ගහලා මොනව හරි කියන්න පුළුවන්. නමුත් ඒක සම්පූර්ණ බොරුවක්. අපි කිව්වොත් යමක් ඒක බොරුවක්. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර ඇති කරගන්න බෑ. විතක්ක ਵਿਚාර නැති තැනක තමයි අපිට ඒක ඇහෙන්නේ. විතක්ක ਵਿਚාර කියන්නේ ഘോഷාව. ඒ විතක්ක ਵਿਚාර සංසිඳුනහම තමයි අර නිශ්ශබ්දතාවේ එන්නේ. ඒ නිශ්ශබ්දතාවේට තමයි ඇහෙන්නේ. ධර්මතා ඇහෙන්න පටන් ගන්නවා. ධම්මතා ස්වභාවය ඇහෙන්න පටන් ගන්නවා. ස්වභාවයේ සිංහලෙන් කතා කරන්නේ නැහැ. ස්වභාවයේ ඉංග්‍රීසියෙන්, පාලියෙන්, ජර්මන් දෙමළ ඒ භාෂාව වලින් කතා කරන්නේ ස්වභාවය කතා කරන්නේ ඔය විතක්ක ਵਿਚාර නැති නිශ්ශබ්දතාවයෙන් තේන්සා තමයි මේ ඔබතුමාගේ ප්‍රශ්නයක ධ්‍යාන අධ්‍යක්ීමන්ත ඒ ධ්‍යාන වලදිත් වෙනවා ඔය විතක්ක ਵਿਚාර අඩු කළා ඒ කියන්නේ හිතේ කලබලේ හිතේ කල්පනා හිතේ කතන්දර හිතේ දෙදවිලි මේවා අපි භාවනාවේදී අත්හරිනවා ඒ අත්හැරලා ගියාම ඒ හිත කතා නොකරන තැනකට එනවා කොහොමද කටින් කතාවක් නැහැනේ භාවනාවේදී හැබැයි ඒක මදි මේ හිතත් අපි නිහඬ කරනවා බලෙන් නෙමෙයි මේවා අත්හැරලා ඒ විතක්ක ਵਿਚාර කියන්නේ ඇතුලේ තියෙන දෙඩවිල්ලයි ඇතුලේ තියෙන සාකච්ඡාවයි ඇතුලේ තියෙන සංවාදේ තර්කයි විතර්කයි වාදයි විවාදයි මේ වගේකින් ඇතුලේ පිරුණාම අපිට කිසි දෙයක් වෙන හැෙන්නේ මේ ඇතුලේ තියෙන ഘോഷාව දැන් මේ ශාලාව ඇතුලේ ඔක්කොම අපි ඔක්කොම කෑ ගහන්න පටන් ගත්තොත් අපිට එළියේ මොනවත් ඇහෙන්නේ නැහැ ඊට පස්සේ එළියේ තියෙන දෙයක් ඇහෙන්න නම් අපි ඇතුලෙන් නිහඬ වෙන්න යථාර්ථයේ අපිට ඇහෙන්නේ නැති වෙන්න එක හේතුවක් තමයි අපි අභ්‍යන්තර වශයෙන් ඉන්නේ මහ ഘോഷාවක. සිතවිලි මතක සැලසුම් ප්‍රාර්ථනා අපේක්ෂා සංකල්ප විවේචන විනිශ්චය බලාපොරොත්තු මේ මහා කම්මලක වගේ තැනක අපි ඉන්නේ. එක තැනක යකඩ තල්නවා, තව තැනක කුඩු කරනවා, තව තැනක පීරි ගන්නවා, තව තැනක උලං ගන්නවා මේ මහා ഘോഷාව. මේ මොනවත් ඇහෙන්නේ. ඒතර මේව අපි අතාරින්න ඕනේ. අතැල්ලා ඇතුලෙනොත් නිහඬ වෙනවා. ඇතුලෙන් නිහඬ වෙන්න. අර යථාර්ථයේ කතාව අපිට ඇහෙන්න පටන් ගන්නවා. චන නැති සවන් දීමක් එතන තියෙන්නේ. කිසි වචනයක් නැහැ. වචන දැනගන්න ඕනෙත් නැහැ. ඒ සවන් දීමට වචන දන්න තරමට අමාරුයි. ඟට ඇහුණු දේ මොකද්ද ඇහුණා. මේ අවුරුත් මොනවද? මේ මල මට කතා කරනවා ඇහුණා. මල මට කතා මොනවද කිව්වේ කියන්න බෑ ඉතින්. කියන්න යන්න ආයි විතක්ක ਵਿਚාර ඕනේ. සංකල්ප ඕනේ, මතක ඕනේ. දේව නෑ මෙතන. මෙතන මොකක් හරි කියන්න පුළුවන්. මෙයා කිව්වා මෙයා පර වෙනවා කියලා. උදේ හිටියේ විදියට නෙමේ දැන් ඉන්නේ කියලා තව ටිකකින් තව. දැන් මේ ඔක්කොම බොරු. ඔව් ඒවා අපි අර අපේ අත්දැකීමට අපි එහෙන් ගිහිල්ලා අලෝනෝ දැන් මේ කාරණේ තියෙන එක වැදගත්කම මට කියන්න ඕනේ මේ විදියට අපි මිනිස්සු එක්කත් පුළුවන් කතා කරන්න ඒකයි දැන් අපි කෙනෙක් කියන වචනයක් අල්ලගෙන රණ්ඩු වෙනවා එයා එදා මෙහෙම කිව්වද එහෙම නෙමෙයි වචන නෙමෙයි වැදගත් එයා කියන්නේ මිනිස්සු දන්නේ නැහැ අපි දන්නේ නැහැ අපි මොනවද කියන්නේ කියලා බොහෝ විට දැනගෙන නෙමෙයි කියන්නේ හිතලා නෙමෙයි කියන්නේ ඕන එකක් නෙමෙයි කියන්නේ පස්සේ මතකත් නැහැ මොනවද කිව්වේ කියලා. ඉතින් අපි හැබැයි මතක තියාන අර කියපු මුළු පැය භාගෙන්ම කියපු එකෙන් එක වචනයක් දෙකක් අල්ලගෙන අපි ජීවිත කාලයක් සමහරට දුක් විඳිනවා. එහෙම නෙමෙයි. මේවා ටිකක් අඩු කළා ඇහුම්කන් දෙන්න බලන්න අපි හිතන එක පැත්තකින් දාලා එයා ගැන ඊයේ තිබිච්ච අත්දැකීම පෙරේද තිබුණු අත්දැකීම ඒව නෙමෙයි. දැන් මේ මොහොතේ මොන වගේ දෙයක්ද අපිට දැනෙන්නේ කෙනෙක් ළඟින් ඉන්නකොට මොනවද දැනෙන්නේ කියන එක ඒ දැනීමට එන්න එක් කෙනාටත් ඉඩ දෙන්න ඒ නිශ්ශබ්දතාවයෙන් තමන්ව හඳුනගන්න අපිව අනිත් කෙනාට හඳුනගන්න ඕන නම් කියන්න පුළුවන් හැබැයි ඒ කියන එකට අමතරව තමන්ගේ නිශ්ශබ්දතාවයෙන් උදව් කරන්න හඳුනගන්න තිබෙතේදී බොහොම ඉස්සර ඒ කියන්නේ බොහොම ඉස්සර අවුරුදු 20 ගානකට කල වගේ ඉස්සර ගියපු වෙලාවක එහි පන්සලකට ගියා ලොකු පන්සලකට ස්වාමීන් වහන්සේලා 3-400ක් වැඩ ඉන්න පන්සලක් ඒ ලාමවරු ඒ පෞරාණික තිබෙත් සම්ප්‍රදායේ ඇතුලේ ඉන්න ඒ විදිහට පුහුණු වෙන ඒ අභ්‍යාස කරන තැනක් ඉතින් එතන ඒක බලන්න ගියේ යනකොට එතන ඒ ධර්මායතනේ අධිපති ස්වාමීන් වහන්සේ මේ බංකුවක වගේ එක වාඩි වෙලා අනිත් අර ඔක්කොම 300ක් විතර හාමුදුරු බිම් වාඩි වෙලා එයාට යම් කිසි අභ්‍යාසයක් දීලා ඒක පුහුණු වෙනවා. එන් කොහමරි ගියාම මේ ස්වාමීන් වහන්සේ අපි අඳුරන්නේ නැහැ, කොහොමත් අඳුරන්නේ නැහැ. ඒ පළවෙනි අතාවට දැක්කේ ඒ ස්වාමීන් වහන්සේ එකපාරට නැගිටලා මාව බදාගෙන එතනින් වාඩි වෙන්නේ කොයි ළඟින් මේ බංකුවේ. මට ටිකක් ඒක මේ චකිතිකුත් තාම මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක සමාසුන් ගන්න එක අනිත් එක අනිත් හැමදෙර ඔක්කොම බිමින් ඉන්නකොට ඒ උන්වහන්සේ දන්නේ නැහැ මං කවුද කියලා. කොහොමද දන්නේ? මම දන්නෙත් නැහැ. ඉතින් මං දැක්ක විදිහට හිතුවේ එතන ආයතන මේ ප්‍රධානි හාමුදුර වෙන්න ඕනේ කියලා. එතනින් වාඩිලා දැන් ඒ හාමුදුර මගේ මොන දිහා බලන් හිටියා. මාත් උන්වහන්සේගේ මොන දිහා බලන් හිටියා. උන්වහන්සේ මගේ භාෂාව දන්නේ නැහැ. මං උන්වහන්සේගේ භාෂාව දන්නෙත් නැහැ. හැබැයි ඒ එක්කම කතා කිරීමේ අවශ්‍යතාවයක් ආවෙත් නැහැ. කිසිම ඕනෙකමක් තිබුණේ නැහැ මොනම දෙයක්වත් කියන්නවත් අහන්නවත්. මොකද ඒ බලා සිටීමම දහසකුත් එකක් දේවල් කිව්වා. උන්වහන්සේ වෙලාවක හිනා වුණා. සමහරලාට මට හිනා ගියේ. හැබැයි ඒ මොනවත් ඇහිලා නෙමෙයි හිනා ගියේ. මම මොනවත් කියලත් නෙමෙයි උන්වහන්සේට හිනා ගියේ. බලන් ඉන්න සමහර කෙනෙකුට පිස්සු කියලා හිතෙන්න ඇති අපි දෙන්නටම. මූණේ මූණ බලාගෙන ඉන්නවා. එක පාට එක්කෙනෙක් hina වෙනවා, තව ටිකක් අනිත් එක්කෙනා hina වෙනවා. ඒ වෙලාවේ ඉතින් ඒ හුවමාරුණු දත්ත කිලෝබයිට් නෙමේ, මෙගාබයිට් නෙමේ, ඊටත් වැඩි ඈ ඒක ඊටත් වැඩි බයිට්ස් ගානක් ක සංනිවේදනයක් වෙන්න ඇති. හැබැයි ඒක කිසි කතාවක් එකම එක වචනයක්වත් නැහැ. මේ මිදලා ඉතින් නැගිටලා ආවා. සක්කුවේ උඩ කැලේ ඇවිදින්න කියලා එතන තැනක වාඩි වෙලා ඔය සැහැල්ලුවෙන් හිටියා. ඉන්නකොට සෑහෙන වෙලා ගියාම පුංචි සද්දයක් වෙන, බොහොම පුංචි සද්දයක්. බලනකොට මේ ඉස්සරහා බොහොම ලස්සන රූපයක්, හරි ලස්සන රූපයක් තියෙනවා. එහෙන කවදාවත් දැක්කේ නැති ලස්සන රූපයක්. මේ රූපෙ දිහා, මේ ලස්සන දිහා හොඳට බලන් හිටියා. වෙන්නෙත් නැහැ. මම හෙලවුනෙත් නැති, කොහොමත් හෙලවෙන්නේ නැතුව එතන හිටියේ. රූපෙ හෙලවෙන්නෙත් නැහැ. සෑහෙන වෙලාවක් බලන් හිටියාම තමයි මේ ඔළුවට ආවේ මේ දිවියෙක් කියලා. දිවියෙක්. ඔව්, ලෙපර්ඩ්. ඒක මේ හුඟක් ළඟ නෙමේ, අඩි 15ක් 20ක් විතර ඈත. හැබැයි ඒ සිතවිල්ල ආවේ සෑහෙන විනාඩි 10කට. මම දන්නේ කොච්චර වෙලාවකට පස්සේ කියලා. එතකල් මම දැක්කේ ලස්සන කොළපාටක්, ලස්සන කහපාටක්, ලස්සන රූපයක්. එච්චරයි. ඉතින් මේ විනාඩි 10 15ම ඒ දිවියත් මගේ ලස්සන බලන් හිටියා. ඉන්නටම මේ පණිවිඩය යන්නේ නැති මගෙන් ඔබට අනතුරක් නැහැ. දිවියත් ඒක කිව්වා. දිවියටත් මේ පණිවිඩය යන්නේ නැති. එහෙම සෑහෙන වෙලාවක් ඉඳලා එහෙම හැරිලා ගියා. ඒකට තමයි මට පස්සේ තියෙන්නේ දිවිය යන පාරේ වෙන්නේ නැති මං වාඩි වෙලා ඉන්නේ ඇත්තේ. ඊට විනාඩි 5කට පස්සේ තව දිවියෙක් ආවා. ඒකට දැන් දිවියා කියන සංඥාව තියෙනවා. තව එක්කෙනෙක් ඇවිල්ලා එච්චර වෙලා බලන් හිටියේ නැහැ. ඊට කොහොම අඩු කාලයක් ඉන්න අර දිවියක් පිටිපස්සෙන් ගියා. ආශාවක් අවශ්‍ය තැනදී ඒ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය හඬින් පාවිච්චි කිරීම දක්ෂතාවයක්. ඒකට තමයි සම්මා වාචා කියන්නේ. ඒක අවශ්‍යයි. භාෂාවක් ඕනේ වෙන තැනකදී, කියන්නේ වචන ඕනේ වෙන තැනකදී ඕනේ ප්‍රමාණයට ඕනේ වචනේ අවශ්‍ය හඬින්. ඒක අඩු හඬකින් ඇහෙන්නේ නැති මට්ටමටත් නෙමෙයි, ඕන්නවට වැඩිය එතන අහන්න ඕනේ නැති අයටත් ඇහෙන මට්ටම නොයි. ඒ අවශ්‍ය ප්‍රමාණයට ඒක දක්ෂතාවය. ඒක සම්මා වාචා. ඒ වඩන්න ඕනේ කුසලයක්. සම්මා වාචා කියන්නේ කුසලයක්. කේමනි ශබ්දතාවේ එයත් කුසලයක්. ඒතර මේ දෙක තේරුම් ගන්න පුළුවන් නම් නිහඬ වෙන්න ඕනි තැන කොතනද? කතා කරන්න ඕනි තැන කොතනද? ඇහුම්කන් දෙන්න ඕනි කොතනදද? යාපනේ හිටියා යෝගීවරයෙක්, මට හරියට නම් මතක නැහැ, යෝගස්වාමි වගේ නමක්. එතුමා ගැන කලින් දවසකත් කිව්වා, මේ එතුමාගේ ඉගැන්වීම තමයි මොන ප්‍රශ්නේ කිව්වත් ඒ ප්‍රශ්නේ හොඳට අහන් ඉන්නවා. තමන්ට පැයක් විතර වුණත් අහන් ඉන්නවා. කෙනෙක්ගේ ගැටලුවක් කරේ, ජීවිත ගැටලුවක් කරේ, භාවනා ගැටලුවක් කරේ කිව්වහම ඒක පද්මාසනෙන් වාඩි වෙලා දවසම වගේ පද්මාසනෙන් තමයි ඉන්නේ. අහන් ඉන්න හොඳට අහන් ඉඳලා වචන දෙකයි කියන්නේ සුම්මයිරිකි කියන්නේ නිකන් ඉන්න. නිකන් ඉන්න. මුකුත් කරන්න එපා කියන එක සුම්මයිරිකි. කතා කරන කෙනෙක් නෙමෙයි ඒ යෝගීතුමා කතා කරන්නේ. ඕක තමයි කියන්නේ. හැබැයි ඒක දැන් අපි එහෙම කිව්වට වැඩක් නැහැ. අපි දැන් ওই වහන ප්‍රශ්නෙකට සුම්මයිරිකි කිව්වට වැඩක් නැහැ. හැබැයි එතුමා ඒක කියනකොට ඒක එහෙම තමයි. ඒක ලොකු බලයක් තියෙනවා. ඒක එන්නේ නිකන් ඔළුවෙන් නෙමෙයි. ඒක තමයි ඇත්තම දේ ඒ වෙලාවට. කරන්න තියෙන එකම දේ ඒක තමයි. ඒක ලොකු බලයක් එක්ක එන්නේ. ඒ නිශ්ශබ්දතාවයෙන් එන්නේ ඒ උත්තරේ. ඒක අර පටිගත කරපු යන්ත්‍රයක් වගේ එනව නෙමෙයි සුම්මයිරිකි සුම්මයිරික් කියලා. ඉතින් මම කියන්න හැදුවේ ඉන්දියාවෙ ඉඳලා ආවා මේ ඉන්දියාවේ කිපොයි ජේ ක්‍රිෂ්ණමූර්ති තුමා. තුමා ආධ්‍යාත්මික පැත්තේ කතා කරන ලෝකේ පිරිසක්. එතුමා මේ ආධ්‍යාත්මික ලෝක ගුරුවරයෙක්, ජගත් ගුරු කියලා පිළිගන්න කෙනෙක්, පිළිගත්ත කෙනෙක්. එතුමා මෙතන පළවෙනි වතාවට ලංකාවට ආපු වෙලාවේ මේ යෝගස්වාමි තුමාට අවශ්‍ය වුණා මෙතුමා වුණ ගහන්න. ඉතින් ඒක සම්බන්ධීකරණයක් කරලා කවුරු හරි එතුමා යාපනයේ ඉඳලා කොළඹට ආවා. ඉතින් මෙතුමා ඉන්දියාවෙ ඉඳලා ලංකාවට ආවම ඒ කුටියේ දෙන්න මොන ගැස්සුවා. දැන් ඒ සම්බන්ධ කරපු කෙනා පැත්තක ඉන්නවා, තුන්වෙනි කෙනා. එන කතාවක් නැහැ. කතාවක් නැහැ. සෑහෙන වෙලාවක් ඉඳලා හරි යෝගස්වාමිතුමා නැගිටලා එළියට ආවිලිටනට සම්බන්ධ කර මේක බොහොම අමාරුයෙන් මේ ක්‍රිෂ්ණමූර්තිතුමා හරීම ජනප්‍රිය කෙනෙක්, හැම දිනාටම හම්බ වෙන්න ඕනේ. ඉතින් එහෙම බොහොම මේ කාර්යබහුල වැඩසටහනක් අතර තමයි මේ විනාඩි 20ක් විතර ගත්තේ. ඉතින් ඒකෙදි කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. පස්සේ ඇයි ඔබතුමා කතා කරන්නේ නැත්තේ? කොච්චර අමාරුද මම මේ හමෝ යොදලා දුන්නේ. පරිකම නැහැ මම කතා කරා කියලා. ඒ කිසිමොත්තුමත් කිව්වා අපි කතා කරා. මේට සමාන සිදුවීමක් ත්‍රිපිටකයේ හම්බ වෙනවා. ඒ කතාවත් කලින් කියලා තියෙනවා දෙතුන් වතාවක්ම. මේ ඊටාම දුරබැහැරින් ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩිය බුදුහාඳුරු මුණ ගැහෙන්න බොහොම ඈත ඉඳලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සමාපත්තියේ වැඩ හිටියේ. ඒ ආනන්ද හාමුදුරුවන්ට කීවා, මම මෙච්චර ඈත ඉඳලා ආවේ, මට බුදුහාඳුරු මුණ ගැහෙන්න ඕනේ, බුදුහාඳුරුවෙක් කතා කරන්න ඕනේ. ඉතින් ආනන්ද හාමුදුරුව ගිහිල්ලා බුදුහාඳුරු බුදුහාඳුරු සමාපත්තියේ ඉන්නේ. ආනන්ද හාමුදුරුව දෙරටක බුදුහාඳුරු සමාපත්තියේ ඉන්නේ. ඒ හාමුදුරුවත් එතන වාඩි වුණා. ඒ හාමුදුරුව ඇස් වහගෙන ඉන්නවා. දැන් බුදුහාඳුරුවත් ඇස් පියාගෙන අඩවන් කරගෙන ඉන්නේ. දැන් ආනන්ද හාමුදුරුව හිටගෙන, දැන් මේක ආනන්ද හාමුදුරුව ආතතියක ඉන්නේ. දැන් මේ මොකද ආනන්ද හාමුදුරුවේ වගකීමක්නේ, සම්බන්ධීකරණ නිලධාරී විදියට මේවා යොදලා දෙන්නේ. ඇයි බුදුහාඳුරුව ඇස් අරින පාටකුත් නැහැ. දැන් මේ හාමුදුරුවට ආපහු යන්නත් ඕනේ, වඩින්නත් ඕනේ. මේ සෑහෙන වෙලාවකට පස්සේ බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් නැගිට්ටාම, නැගිට්ට වෙලේම ආනන්ද හාමුදුරුව කිව්වා, මේ වහන්සේ අවදි වෙන කල් හිටියේ මේ ස්වාමීන් වහන්සේ මෙච්චර ඈත ඉඳලා ආවේ ඔබ වහන්සේ එක්ක කතා කරන්න. ඉතින් එතකොට බුදුහාමුදුරුව කියන්නේ අපි දෙන්නම එකම සමාපත්තිය තමයි හිටියේ. ඒ කියන්නේ අපි දෙන්නා කතා කරා කියන්නේ. ඒක ඉතින් ආනන්ද හාමුදුරුවට ඇහුන්නේ නැහැ. උන්වහන්සේ තායි වචනයක්වත් නැහැ නැගිටලා ගියා. ලොකු කතාවක් ධර්ම සාකච්ඡාවක් කළා වගේ ඉවරුණා. ඉවර වෙලා නැගිටලා යන විදිහට උන්වහන්සේ නැගිටලා ගියා. ආපහු වැඩම කළා. ඒ හැකියාව අපි අහිමි කරගන්නවා මාධ්‍යවලට ඕනෑමට වැඩිය ඇපෙහිවීම නිසා. පත්‍රවලට, පොතපතට, විවිධ වැඩසටහන්, රූපවාහිනී, ගුවන්විදුලි, සානිත්‍යවට අපි වචනනේ හැමතැනකම තියෙන්නේ. ඒවට ගිහිල්ලා ගිහිල්ලා වචන විතරයි කියලා අපි හිතනවා. එකම දේ වචන විතරයි නෑ. වචන නෙමෙයි. ඊට මෙහා ඊට එහා බොහෝම ගැඹුරු සන්නිවේදන මාධ්‍යයන් තියෙනවා. ඍජු සන්නිවේදනයක් කරන්න පුළුවන් වචන හරහා මාධ්‍යයක් කියලා කියන්නේ මැද යමක් තියෙනවා කිය එකක් හරහානේ. එහෙම නැතුව ඍජු සන්නිවේදනයක් කළ හැකි තව ක්‍රම තියෙනවා. ත්‍රිය පහයි පහයිනේ පේන්න තියෙන්නේ පංචේන්ද්‍රිය. ඉතින් ඒ නිසා දැන් අපිට නම් පොතේ හරි 6 වෙනි ඉන්ද්‍රියක් ගැන තියෙනවනේ. සලායතන කියලා 6 වෙනි ඉන්ද්‍රියකුත් පොතේ තියෙනවා. අපි දන්නේ නැහැ ඒක. අපිට පෙන්නලා නැහැ. ඉතින් ඒ නිසා අපි හැබැයි කියනවා ඉන්ද්‍රියන් 6ක් තියෙනවා කියලා. පේන්න තියෙන්නේ පහයි. ඉතින් දැන් මේ 6 වෙනි ඉන්ද්‍රියක් ගැන ලියවිච්ච පොත් නැති රටවල් තියෙනවනේ. එතකොට ඉන්ද්‍රියන් 5යි ඒ රටවල තියෙන්නේ. පොත්පත්වල තියෙන්නේ ඉන්ද්‍රියන් 5යි. ඒ විද්‍යාවෙත් තියෙන්නේ, සෞඛ්‍යෙත් තියෙන හැමතැනකම පොත් 5යි. ඒ ඉන්ද්‍රියන් 5යි ඒ පොත්වල. ඉතින් ඒ නිසා මේ හැකියාවට ඒකයි කියනවා 6 වෙනි ඉන්ද්‍රිය කියලා. මේ 6 වෙනි ඉන්ද්‍රිය කියලා මේ වචන වලින් තොර, රූප වලින් තොර, වර්ණ වලින් තොර මේ දැනගන්න පුළුවන් හැකියාව 6 වෙනි ඉන්ද්‍රිය. මේ 6 වෙනි ඉන්ද්‍රිය අපි හැමෝටම තියෙනවා. හැබැයි අපි ඒක පාවිච්චි කරන්නේ. ඒක පාවිච්චි කරන්නේ මවා ගන්න, උපකල්පනය කරන්න, සැක කරන්න, ප්‍රක්ෂේපණය කරන්න, විනිශ්චය කරන්න. එහෙම නෙමෙයි. විනිශ්චය කරන්න, ප්‍රක්ෂේපණය කරන්න අපි හිතන දේ එළියට දාන්න නෙමෙයි. ඒ ටික ඔක්කොම අතෑරියාම දැනෙන්න පටන් ගන්න. ඒ දැනෙන්නේ ඇහැට කනට නෙමෙයි, ওই 6 වෙනි ඉන්ද්‍රියට දැනෙනවා. හැබැයි 6 වෙනි ඉන්ද්‍රිය කාර්ය බහුල නම් කල්පනා කිරීමෙන්, මවා ගැනීමෙන්, විනිශ්චය කිරීමෙන්, විවේචනය කිරීමෙන්, බලාපොරොත්තු ගොඩනගා ගැනීමෙන්, අනුස්මරණය කිරීමෙන් 6 වෙනි ඉන්ද්‍රිය කාර්ය බහුල නම් ඒ කාර්ය බහුල වුණු 6 වෙනි ඉන්ද්‍රියට දැනෙන්නේ නැහැ මොනවත්. ඒ දැනෙන හැකියාව අවදි කරගන්න නම් මේ ඉන්ද්‍රිය විවේකයටපත් කරන්න ඕනේ. අවස්ථාවක වැඩිහිටි නිවාසයක කාලයක් භාවනා වැඩසටහන් තිබුණා. ඉතින් ඒකෙදි මේ එතන හිටිය අන්ධ කීප දෙනෙකුත් ඒ වැඩිහිටියන් අතර ඒක අන්ධ වැඩිහිටි මහත්මයෙක් කියනවා මේ දැන් පේන්නේ නැහැනේ, කිසි දෙයක් පේන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ ඉන්න පිරිසත් එක්ක ඒ කටයුතු කරගෙන යනවා, කතා කරනවා, ඒ ටික කරනවා. ඉතින් මෙහෙම ඉන්නකොට ප්‍රශ්න ඇති වෙනවා. සමහර අයත් එක්ක තරහ එනවා. සමහර අය තරහ ගන්නවා. ඉතින් ඒක සාමාන්‍ය පිරිසක්, පෘථග්ජන පිරිසක් ඉන්නකොට පොදු අත්දැකීමක්. දැන් මෙතුමා කියනවා, මේ අන්ධ වැඩිහිටි තාත්තා කියනවා, ඒ කවුරු හරි තමන් එක්ක තරහ වුණාම එයා කොතනද ඉන්නේ කියලා හරියටම කියන්න පුළුවන් කියලා. ඒ තරහ ගත්ත කෙනා ඉන්නේ වම් පැත්තේද, දකුණු පැත්තේද, ඉස්සරහින්ද, පිටිපස්සෙන්ද, ළඟින්ද, ඈතින්ද කියන එක හරියටම කියන්න පුළුවන් කියලා. හැබැයි මේ තරහ නැත්තම් ඉතින් සාමාන්‍යයෙන් කියන්න බෑ. කියන්න පුළුවන් කෙනෙක් ඇවිදින හඬින් කියන්න පුළුවන්, ආ මේ අවල් කෙනා ඉන්නේ කියලා. හැබැයි ඒකේ කිසිම හඬක් ඇහෙන්නේ නැති වෙලාවක වුණත් අර තමන් එක්ක තරහ ගත්ත කෙනෙක් ඉන්නවා නම් ළඟක හරියටම එයා කොයි පැත්තේද, කොතනද ඉන්නේ කියලා තමන්ට දැනෙනවා කියලා. තේ දැනීම වචනයක් නෙමෙයි, ඒක රූපයක් නෙමෙයි, සුවඳකින් නෙමෙයි, රහකින් නෙමෙයි, ස්පර්ශයකින් නෙමෙයි, හඬකින් නෙමෙයි. දැන් අපිටත් ඇතිනේ මේ හැකියාව.
පින්න
මට දෙන්න තියෙන්නේ ওই දෙකෙන් එක උත්තරයක් නෙවෙයි. ඈ තුන්වෙනි උත්තරයක් තියෙන්න බෑනේ. ඒක එකක් කියලාත් අහලා තියෙනවා, දෙකක් කියලාත් අහලා තියෙනවා. එකක් කියන්නේ කිව්වනම් කවුරු හරි ඒකටත් හේතු කියන්න ඇතිනේ. ඇයි එකක් කියන්නේ කියලා? විනය කුසලයේ දෙකම එකක් කියන්නත් හේතු කියන්න ඇති. ඒ වගේම දෙකක් කියනවනම් දෙකක් කියන්නත් හේතු ඇති. භාවනාව ගත්තාම ওই දෙකටම එනවනේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වලින් කත් තමයි භාවනාව. දාන සීල භාවනාව. එතකොට එතන භාවනාව පිනක් විදියට තමයි කියන්නේ. භාවනා කිරීම පිනක්. මහත්ඵල මහානිසංස ලැබෙන පින්කම් වලින් කත් තමයි භාවනාව. එම් කුසලයේ ගත්තාම එතෙන්ටත් භාවනාව තියෙනවා. යමක් පිනක් වෙන්නේ කුසලයක්ද වෙන්නේ කියන එක තීරණය වෙන්නේ චේතනාවන්. චේතනාවනේ කර්මය කියන්නේ. ඒ චේතනාව අනුව තමයි යමක් පිනක්ද පවක්ද කුසලයක්ද අකුසලයක්ද කියන මේ හතරට වැටෙන්නේ කරන ක්‍රියාවක් ඒ කරන චේතනාවන්. මුළු ලෝකයේම මේ කියන්නේ මේ මුළු ලෝකයේම පින්කෙතක් ඇත්ත. මේ සංගරත්නේ පුණ්‍යක්කෙත්තං අනුත්තරං අනුත්තර වූ පින්කෙත තමයි අති උතුම්. කාටවත් දෙවෙනි නොවන පින්කෙත තමයි මහා සංගරත්නේ. හැබැයි මේ මුළු ලෝකේම පින්කෙතක්, සාමාන්‍ය පින්කෙතක් ඕනතරම් අවස්ථා තියෙනවා පින් කරගන්න. ඒ වගේම මුළු ලෝකේම මුළු ජීවිතේම කමඨහං ගොඩක් නතරම් සිදුවීම් තියෙනවා. ජීවිතේ තේරුම් ගන්න, ලෝකේ තේරුම් ගන්න, අපිව තේරුම් ගන්න, අතාරින්න කමටහන් කරන්න ඕනි කෙනාට ඒ ඕනතරම් අවස්ථාව තියෙනවා. ගේ ඇතුලෙත් තියෙනවා, මිදුලෙත් තියෙනවා, වැටෙත් තියෙනවා, පාරෙත් තියෙනවා, බස් එකෙත් තියෙනවා, කාර්යාලෙත් තියෙනවා, වෙළඳ පොලෙත් තියෙනවා, රූපాయనిත් තියෙනවා. පව් කරන්න ඕනි කෙනාට ඕනේ තරම් අවස්ථා. අකුසල් කරන්න ඕනි කෙනාටත් ඕනේ තරම් සිදුවීම් වෙනවා ජීවිතේ. කුසල් කරගන්න අවශ්‍ය කෙනාට කුසල් කරගන්න, පින් කරන්න අවශ්‍ය කෙනාට පින් කරන්න. ඉතින් ඒ නිසා මේ ලෝකේ කියන්නේ පව් ගොඩක්ද, පින් ගොඩක්ද, කුසල්ද අකුසල්ද එහෙම කියන්න බෑ. ඒක තියෙන්නේ අපේ අතේ. ඔව්. ඒක තමයි. ඒක මොකද්ද කියන එකට වැඩිය අපිටයි දැනෙන්නේ නැත්තේ. අපිට බැරිද දැනගන්න කියලා බැලුවොත් දැන් අපිටත් පුළුවන්නේ. දැන් කවුරු හරි අපි ගැන තරහින් ඉන්නවා නම් එයා නොකිව්වත් අපිට දැනෙනව නේද? එයා කියන්නේ නැහැ මම තරහයි කියලා. එයා මූණෙන් පෙන්නන්නෙත් නැහැ. හැබැයි නිකන් ඔය හිටියත් අපිට පොඩි මේ ඒ අපහසුතාවයක් දැනෙනවනේ ඇඟට නේ. ඔව්, එහෙම මේ යන් ඉතර අපි පහසු වෙන්නේ මේ ඉන්නේ කියන එක තේරෙනවනේ සමහර අයත් එක්ක ඉන්නකොට. ඒ සමහර ඈ ඔව් මේ වෙනසක්, ඒක මේ අපහසුතාවයෙන් යුක්ත වෙනසක් කියන එක දැනෙනවා නේද? ඒක අපිට දැනෙන්නේ ඇහැටද කනටද නෙමෙයි. ඉතින් ඒක ඇහැට පේන දෙයක් නෙමෙයි, පාටක් නෙමෙයි, කනට ඇෙන සද්දෙකුත් නෙමෙයි, ඇඟට දැනෙන ස්පර්ශයකුත් නෙමෙයි. හැබැයි දැනෙනවා. ඒක තමයි ওই 6 වෙනි ඉන්ද්‍රිය මනින්ද්‍රිය කියලා කියන්නේ. ඒකට තමයි දැනෙනව ඇත්තේ. ඒ වගේම තව කෙනෙක් අපි ගැන ආදරයෙන්, කරුණාවෙන්, දයාවෙන් ඉන්නකොට ඒකත් දැනෙනවා. කී නොකිව්වත් දැනෙනවානේ. ලොකු සුරක්ෂිත භාවයක් දැනෙනවා, රැකවරණයක් දැනෙනවා, අපිට හරි පහසුවක් දැනෙනවා. එතකොට තව කෙනෙක් ඊර්ෂ්‍යා කරනවා නම් ඒකත් දැනෙනවා. තමට ඒ වචන කියන්න බැරි වෙන්න පුළුවන් මේ ඊර්ෂ්‍යා කරනවා. නමුත් ඒක දැනෙනවා අපිට. ඔව්. එතකොට බය වෙලා නම් කවුරු හරි ඉන්නේ ඒකත් දැනෙනවා. ඒවා අපිට දැනෙන දේවල් සාමාන්‍යයි. ඉතින් අපි හැබැයි ඒවට වැඩිය ඒව දැනෙන්න වෙලාව යනවා ටිකක්. එකපාරට නෙමෙයි අපි ටිකක් නිහඬ වෙලා අවධානයෙන් හිටියොත් තමයි ඒව සියුම්නේ. ඒ සියුම් සංඥායේ දැනෙන්න වෙලා යනවා. වෙලාව නෙමෙයි ති සියුම් වෙන්න ඕනේ. අපි සියුම් වෙන්න වෙලාව යනවා. වගේම ඉතින් අපේ වෙනස්කමුත් අනිත් අයට දැනෙනවා. දැන් මේක හොඳට පේනවා මේ කතා කරන්න බැරි අයත් එක්ක ඉන්නකොට සත්තු එක්ක. නේද? බල්ලු පූසෝ එක්ක හැම ඉන්නකොට. නෑ ඒ සතාට හොඳටම තේරෙනවා අපේ ආදරයත් තේරෙනවා. අපි කලබලෙන් නම් ඉන්නේ ඒකත් තේරෙනවා. නේද? එතකොට ගහකොළ වලටත් දැනෙනවායි. ඊම් සංනිවේදනය වෙනවා බොහොම පහසුවෙන්. මොකද හැඟීමක් කිව්වහම ඔය කියපු හැඟීම් තරහද, දුකද, බයද, ආදරයේද, ඊර්ෂ්‍යාවද, ආඩම්බරයේද, දැන් මේවා රළුයි. සිතිවිල්ලකයි හැඟීමකයි අතර තියෙන එක වෙනසක් තමයි සිතිවිල්ල හිතේ ඇති වෙන සිතිවිල්ල මොකද්ද කියලා ශරීරය දන්නේ නැහැ. ශරීරයට නොදැනෙන්න හිතන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හෙට මන් නුවර යන්න ඕනේ කියලා මට හිතන්න පුළුවන්. දැන් ඒක දැන් කොහොමද ශරීරය දන්නේ මං හෙට නුවර යන්න හිතුවා කියලා? ඈ? එතකොට සිතිවිලි කියන ඒවා ශරීරයට දැනෙන්නේ නැහැ. ඒ වගේ සිතිවිලි ශරීරයට දැනෙන්නේ. ඒක හිත ඇතුළෙම ඇති වෙලා හිත ඇතුළෙම නැති වෙලා යනවා. හැබැයි හැඟීමක් ගත්තහම, ආවේගයක් ගත්තහම ශරීරයට නොදැනි හිතට බෑ ආවේගශීලී වෙන්න. මොනම ආවේගයක් හරි භක්තිය ගන්නකො ශ්‍රද්ධාව, ලොකු භක්තියක් ශ්‍රද්ධාවක් අහම මුළු ඇඟම කිලිපලා යන ගතියක් එනවනේ. සන්තෝෂයක් ආවහමත් ඒ වගේ. ලැජ්ජාවක් බයක් ඒත් ඒ වගේ. එතකොට මේ හැඟීමක තියෙනවා කායික පැත්තක්, භෞතික පැත්තක් තියෙනවා. සිතිවිල්ලක නැති. ඒ කියන්නේ හැඟීමක් ඇති වෙනකොටම ඒ හැඟීමට අනුකූල කායික විපර්යාසයක් වෙනවා. ශරීරයේ රසායන, විද්‍යුත්, ස්නායු ආදී විපර්යාසයක් වෙනවා. අපේ හුස්මත් වෙනස් වෙනවා. හෘද ස්පන්දනයත් වෙනස් වෙනවා. රුධිර පීඩනයත් වෙනස් වෙනවා. රුධිරයේ සංවිතියත් වෙනස් වෙනවා. ඒකේ සීනි මට්ටම්, කොලෙස්ටරෝල් මට්ටම් මේ ඔක්කොම වෙනස් වෙලා යනවා. ඊළඟට ආමාශයට උනන ඒ රසායන ද්‍රව්‍ය වෙනස් වෙනවා. මූණේ පාට වෙනස් වෙනවා හැඟීමෙන් හැඟීමට. එතන මේ එළියට පේන ටිකයි ඇතුලේ වෙන මේ මහා වෙනසක් වෙලා ඇඟේ. තරහින් ඉන්න වෙලාවට වැඩිය ආදරෙන් අනුකම්පාවෙන් ඉන්න වෙලාවට වෙනස්. ඊර්ෂ්‍යාවෙන් ඉන්න වෙලාවට තවත් වෙනස්. එතකොට මේ ශරීරය මේ ඇති වෙන්නේ හිතේ. හිතේ ඇති වෙච්ච එක ශරීර අභ්‍යන්තරය වෙනස් කරනවා. ශරීර අභ්‍යන්තරය ශරීරේ බාහිර වෙනස් කරනවා. දැන් අපිට ওই පේන ටික. ඊළඟට මේ ශරීරය පරිසරයත් එක්ක හැම විටම ගැටෙන දෙයක්. හුස්මෙන් ගැටෙනවා. හුලඟෙන් ගැටෙනවා. පොළවත් එක්ක ගැටෙනවා. අවකාශයත් එක්ක හැම විටම මේ ශරීරය ගනුදෙනුවක ඉන්නේ. රස්නේ පරිසරයත් එක්ක බෙදා ගන්නවා, පරිසරයෙන් හීතල ගන්නවා, පරිසරයට උණුසුම දෙනවා, පරිසරයෙන් උණුසුම ගන්නවා, පරිසරයෙන් සීතල අරගෙන පරිසරයට උණුසුම දෙනවා. මේ ලොකු ගනුදෙනුවක් ශරීරයේ හැම විටම අපි කැමති වුණත් අකමැති වුණත් දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත්. හතර මේ භෞතික ගනුදෙනුවත් එක්ක අර ආවේගත් පරිසරයත් එක්ක බෙදා ගන්නවා ශරීරය. දැන් පරිසරයත් දන්නවා මෙයාට තරහ ඇවිල්ලා. දැන් නුවර යන්න ඕනේ කියලා හෙට නුවර යන්න ඕනේ කියලා හිතුවේ එක ශරීරය දන්නේත් නැහැ. හැබැයි දැන් තරහක් ආවම ඒ ශරීරය දන්නවා. මොළේ දන්නවා, ස්නායු දන්නවා, ආමාශය දන්නවා, හදවත දන්නවා, පෙනහළු දන්නවා, ඇස් දෙක දන්නවා, මේ ඔක්කොම ඇතුලේ ඉන්නේ ඔක්කොම ටික දන්නවා. ශරීරය සෘෂ්ටි වෙච්ච වෙනස්කම් ටික පරිසරය දන්නවා. මොකද මේ පරිසරය වෙනස් කරනවා. එතන ළඟම පරිසරය වෙනස් කරනවා. මේ ඉතින් ළඟම තියෙන පරිසරයේ දැන් හැදිලා තියෙන්නේ අර අභ්‍යන්තර හැඟීමට අනුව. අභ්‍යන්තරේ බයක් තිබ්බනම් ශරීරයේ බයට අනුව වෙනස් වෙනවා. ඒ අනුව ළඟම පරිසරයේ බයට අනුව වෙනස් වෙනවා. එතන මේ ඒක තව ශරීරයක්. ඒකට කියන්න පුළුවන් ආවේගශීලී ශරීරය කියලා. ඉමෝෂනල් බොඩි කියන්න පුළුවන් ආවේගශීලී ශරීරය. මොකද්ද? ආවේගමය ශරීරය. ආවේගමය ශරීරය. හැඟීමේ ශරීරය. එතකොට ඒක මේ පේන එකක්වත් බරමනින්න පුළුවන් එකක්වත් නෙමෙයි. හැබැයි ඒක කොච්චර ප්‍රමාණයද කියලා අපි දන්නේ නැහැ. මේ ශරීරේ නේ අඩියක් විතර පල්ලයි කියලා කියන්න පුළුවන්. අඩි 5ක් 6ක් උසයි කියලා. හැබැයි දැන් අර ආවේගමය ශරීරය ඔව් ඒක කොච්චර ඈතද මීටරයක් වටේටද දැනෙන්නේ මීටර 2ක්ද මීටර 50ක්ද කියන්න අමාරුයි. හැබැයි ওই සමහර පරිශන කරලා තියෙනවා සමහර කිලෝම 70ම 50ක් විතර ඈත ඉන්න කෙනෙක් වුණත් එයාට ආවේගශීලී වෙන වෙලාවක gedare ඉන්න බල්ලගේ වෙනස්කම් වෙනවා කියලා. ඒ වෙලාවට හරියටම gedare ඉන්නකොට එයා තරහ ගන්න විදිහටම අර එතකොට බල්ලා කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? ඒ ප්‍රතික්‍රියාව ඒ විදිහට මෙච්චර ඈතින් දෙන කෙනෙක් තරහ ගන්නකොටත් එයා දක්වනවා කියලා. ඉතින් ඒ නිසා ඒ ආවේගමය ශරීරයේ වපසරිය කොච්චරද කියන්න බෑ. දන්නේ නැහැ. සමහරට මීටර 2ක් සමහරට කිලෝමීටර ගාණක් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි දැන් අනිත් කෙනාටත් එහෙම ආවේගමය ශරීරයක් තියෙනවනේ. එතන ඉස්සෙල්ලා මුණ ගැහෙන්නේ මේ ආවේගමය ශරීර දෙක. තමාට එහා කාමරේ ඉන්නව වෙන්න පුළුවන්. මේ ශාලාවෙන් එළියේ ඉන්නව වෙන්න පුළුවන්. කෙනෙක් ඇතුලේ ඉන්නවා. ඇහැට පේන්නේ නැහැ. හැබැයි මේ දෙදෙනාගේ ආවේගමය ශරීර එකිනෙක ස්පර්ශ කරලා. එතන ඒ දෙන්න අතර දැන් සංනිවේදනයක් වෙනවා. ඒකේ බලපෑම දෙන්නටම ලැබෙනවා. සිහිය නෙමෙයි නම් ඉන්නේ අනිවාර්යයෙන්ම ආරෝපණයක් වෙනවා. අර ශරීරයේ ආවේග මේ ශරීරයට ආරෝපණයවා, මේ ශරීරයේ ආවේගයේ ශරීරයට ආරෝපණය වෙනවා. ඒතන සිහියෙන් ඉන්න කියන්නේ හැම විටම සිහියෙන් ඉන්න කියන්නේ ඒකයි. ප්‍රශ්නයක් තියෙන වෙලාවක විතරක් නෙමෙයි. මේක කොහෙන් කොයි වෙලාව වෙනවද දන්නේ නැහැ. සිහියෙන් ඉන්නකොට ඒකේ ඒ ආවේග මේ ශරීරයට ආවට හිතට තරහක් ගන්න නැහැනේ. එහෙම නැත්තම් වෙන්නේ අපි දන්නේම නැතුව අපි දන්නේ අපිට රුස්සන්නේ. අපි දන්නේ මොන වටද රුස්සන්නේ නැත්තේ. ඉතින් අපේ නුරුස්නා බව පිට කරන්නේ ඉස්සෙල්ලාම හම්බෙන කෙනා හතර. එයා අහිංසක කෙනෙක්. එයා මේකට කොහෙත්ම සම්බන්ධ නැහැ. දැන් එහෙම දැන් මේක අත්හදා බලන්න. දැන් මේක කියනකොට මේ අපබ්‍රංශයක් වගේත් ඇති. මේ විශ්වාස කරන්න බැරි කමකුත් ඇති. නමුත් මේක පරිශනාවක් විදිහට කරලා බලන්න කෙනෙක් මුණ ගැහෙන්න යනකොට කොහෙ හරි ගේ ඇතුලේ හරි එළියේ හරි අල්ලපු ගෙදර හරි එහා ගමේ හරි කාර්යාලයක වැඩක් කරගන්න හරි මුණ ගැහෙන්න යනකොට බලන්න එයා ගැන හිතලා මෛත්‍රිය ඇති කරගෙන එයාට ආශිර්වාද කරමින් ගිහිල්ලා බලන්න. ඒ හමුවේ වෙනසක් තියෙනවා. ඒ ඈ ඔව් අද්දුටි ප්‍රත්‍යක්ෂ ඈ
ඔබේ කාර්යය
යෝජනා කරලා දෙන්න මට මොනවද වෙන්නේ? ඔය එහෙම වෙන්න පුළුවන්. ඉතින් හැබැයි එහෙම මෙහෙ එපා. ඒ පරිශ්‍රණය ඕනේ තැනක කරන්න. ඒ වගේම අයියෝ මේ මිනිස්සයා කවදාවත් මේ වැඩේ කරලා දෙන්නේ නැහැ. මන්සයා කැටි එහෙම තමයි. දැන් අපි එහෙම කෙනෙක් කෙරෙහි ඍණ සිටිවිලි අසුබ සිටිවිලිම මන්ත්‍ර වගේ ජප කර කර ඉන්නවා නම් ඒක ඒ මුණ ගැහිම තුල හම්බ වෙන්න කලින් මොනවත් කියන්න කලින්ම අපි ඔව් ගැටුමක් හදාගෙන තියෙනවා. ඉතින් අපි ඒ ගැටුමේ සම්පූර්ණ වගකීම එයාට දාන්න. නෝ යානේ මේක අපි බාර ගන්න ඕනේ. අපි අත්දකින්නේ යමක්ද? ඒක අපේ නිර්මාණයක්. අපි හදාගන්නේ නිසා තමයි කියන්නේ ධම්මපදේ කුණුණු හිතකින් හදාගන්නෙම දුක තමයි. ඒ කුණුණු හිත තමන් හදාගන්න දුක යන යන තන තමන්ම ඇදගෙන යනවා. මනසාචේ පදුට්ඨේන භාසදීවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්කංව වහතෝ පදන්නේ. ඕ ඒ මනසාචේ පදුට්ඨේන නරක්කුණු හිතකින් දූෂිත වුණු හිතකින් කුණු වෙච්ච හිතකින් හදාගන්නවද යමක් කතාබාහරහා ක්‍රියාහරහා භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති. ඒ හදාගන්නේ මොනවා කිව්වත් කරත් හැදෙන්නේ දුකයි අසහනෙයි. ඒ නරක්කුණු හිතින් තමන්ම හදාගන්න අසහනේ දුක යන යන තැන තමන්ටම කරේතියන් යන්න වෙනවා, ඇදගෙන යන්න වෙනවා. හරියට ගවයා ගැල ඇදගෙන යනවා වගේ. ඉතින් අපි කියනවා යන යන තැන ප්‍රශ්න, යන යන තැන ප්‍රශ්න. මේක මගේ කර්මයක්. ඒ කර්මයක් වෙන්න පුළුවන්, මේක වර්තමාන කර්මයක්. අපි මේ නිසා පදිංචිය වෙනස් කරනවා, තමයි රස්සාව වෙනස් කරනවා, තමයි සම්බන්ධතාව වෙනස් කරනවා. අලුත් පුද්ගලයන් හරහා, අලුත් පදිංචි ස්ථාන හරහා, අලුත් රැකියා හරහා පරණ ප්‍රශ්නම විඳිනවා. ගේම ලස්සන හිතකින්, ප්‍රසන්න හිතකින්, පහන් හිතකින් කරන නිර්මාණයේ සැපය අපි ගෙනියන්න ඕනේ කොහේටවත්. අපි කොහෙ ගියත් අත් නොහැරෙන සෙවණැල්ලසේ මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාව අනපායිනි.
තුනකට ඉතර ඉස්සර පල්ලෙහා 11 කාමරයේ ඉන්නකොට මට මොකක් හරි රැය බය හිතුණා. එපැත්ත කවුරුත් නැහැ, තනියෙන් යන්න. මම දැන් මෙතනින් රැයට එළියට බහලා යනකොට එකපාරට පූස මගේ ඉස්සරහට ඇවිල්ලා මම බලන් ඉන්නවා මං එනකම්. බල දිගටම මයිත් එක ගියා. කියා දුරයන් ඇතුල බලනවා මං එනවාද කියලා. එහෙම මම බල බල ගිහිල්ලා පස්සේ මම දොර ගාන යනවා. ඒක මං ඇතුලට කියලා දොර වහගත්තා. එතන හිටිය පස්සෙන් දැලි වෙනකම්. පූස. ඊට එදා ඉඳලා දැන් හැමදාම මං තනියෙන් ඉන්නවා නะ. එයාත් මයිත් එක යන්නේ නැහැ. රැයට ඉන්න උදේට ඉන්න හැමදාම දරගා. ගාමරි ගාමරි ඉන්නව නැන්නේ.
තමයි. දැන් කොහොමද අපි විග්‍රහ කරන්නේ, කොහොමද අපි පැහැදිලි කරන්නේ? ඉතින් අපිට බෑ පැහැදිලි කරන්න. අපි දන්නේ නැහැ, අපිට වචන නැහැ. නමුත් එහෙම අපිට තේරුම් කරන්න බැරි. අපි නොදන්නා මානයක සංනිවේදනයක් වෙනවා. ගද්දරට ඒ වගේ සමානයි නේ. මේ පරිසරයේද මෛත්‍රී භානාවේ හොඳට අත්දකින්න පුළුවන්. ඒ පරිසරයේ වෙන ධනාත්මක සුබදායි වෙනස කොච්චරද කියන එක. මෛත්‍රී භාවනාවෙන්, බුද්ධානුස්සති භාවනාවෙන්, විශේෂයෙන් මේ භාවනා දෙකෙන් ඒ පරිසරයේ, මොකද මේ භාවනා දෙකම ඇඟට දැනෙන දෙකක්. දැන් ශරීරයට හොඳටම දැනෙනවා මෛත්‍රී භාවනාවයි බුද්ධානුසතියයි දෙකම හොඳටම ඇඟට දැනෙනවා. ඉතින් ඇඟට දැනෙනවා කියන්නේ ඒක භෞතික වෙනසක් වෙනවා. ඉතින් භෞතික වෙනසක් ඇඟේ වෙනකොට ඒ පරිසරය වෙනස් වෙනවා. මල ගියා ඉගෙන ඒ මෛත්‍රී භාවනාවෙන් ගැන කියන සමහර තැන්වල කියනවා ඒ ප්‍රශ්න තියෙනවා නම් ඒකට හොඳම බේද තමයි මෛත්‍රී භාවනාව කියලා. වෙන මෛත්‍රී භාවනාව හරියට කිරීම, නිවැරදිව කිරීම තුල එහෙම ප්‍රශ්න තියෙනවා නම් මළගිය අයගේ භූතීන්ගේ ප්‍රේතීන්ගේ ඒ ප්‍රශ්න සාධාරණව විසඳිලා යනවා. ඒ අයගේ සිතිවිලි වෙනස් කරන්න පුළුවන්. තරහින් නෙමෙයි මන්ත්‍ර කියලා ජප කරලා ගැට ගහලා බෝතල් වලට දාලා නෙමෙයි ඒ අයගේ සිතිවිලි වෙනස් කරන්න පුළුවන්. ඒතරේ වෙනස් කරන්නේ කෙලින්ම සිතිවිල්ල නෙමෙයි. අර මුලින් අපට පරිසරය වෙනස් කරනවා. ඒතර පරිසරය විසින් ශරීරය වෙනස් කරනවා. ඒ ශරීරය විසින් මනස වෙනස් කරනවා. ඒක තමයි දුර්වල කෙනෙක්ව වෙනස් කරන්න තියෙන ක්‍රමය. දෙයකනේ සාමාන්‍ය අධ්‍යාපනයේ පාවිච්චි කරන්නේ ඈ මේ පරිසරය හදනවා ඉස්සෙල්. එයන් ඊට ඒක ශරීරය හදනවා වෙනස් වෙන්න. ඒතර ඒ දෙක වෙනස් වෙනකොට හිත වෙනස් කරන්න ලේසි.
මම දැනගන්නේ
ඒක තමයි දැන් ඒක මහා ප්‍රාතිහාරයන්නේ. ඒක කොහොමද නීතියෙන් කරන්න බෑ, දඬුවමින් කෙරෙන්නේ නැහැ, බැනලා කරන්න බෑ. හැබැයි කිසි එකක් නැතුව නිහඬව මෛත්‍රිය නිශ්ශබ්ද දෙයක්. මෛත්‍රිය කතා කරන්නේ නැහැ. අපි මෛත්‍රියෙන් කතා කරන්න ඕනේ. නමුත් මෛත්‍රිය කතා කරන්නේ නැහැ. එයා නිහඬයි, මෛත්‍රිය නිහඬයි. හැබැයි නිහඬ වූ මෛත්‍රිය නිශ්ශබ්දතාවයේ ඇතුලේ මහා පරිවර්තනයක් කරනවා. ඒක එක අදහසක්. ඒ අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් ලැබිලා, අවබෝධ කරගන්න පුළුවන් අත්දැකීමුත් ලැබිලා, ඒ අවබෝධ කරගන්න ඕනේ දේ අවබෝධ කරගන්න ඇතිපදමට සිදුවීම් කමඨහන් අත්දැකීම් නුද්දීලා, එක පැත්තකින් ලෝකයේ ඕනේ තරම් සිදුවීම් තියෙනවා අපිට මේ මුළු ධර්මයේම අවබෝධ කරගන්න. අනිත් පැත්තෙන් එහෙම අවබෝධ කරගන්න පුළුවන් හැකියාවකුත් අපිට තියෙනවා. මිනිස්සයා කියන්නේ ඒකනේ. දැන් මේ දෙකම තියෙන තැනක තියෙන කෙනෙක් විදිහට ඉපදිලා ජීවත් වෙලා ඒ ප්‍රයෝජනයක් ගන්න නැතුව නම් යන්න වෙන්නේ. ඉතින් ඊට වැඩිය අවාසනාවක් නැහැ. ඉතින් එහෙම තමයි දිවිලෝක යන්නත් පුළුවන්, අපායෙම යන්න ඕනේ නැහැ. හැබැයි ඒ ගියත් යන්නේ පොහට්ටුවක් විදිහටම තමයි, නොපිපුණු පොහට්ටුවක් විදිහට. පිපීම කියන්නේ පුප්පන්න බෑ, පුප්පන්න පුළුවන් අනුන්ට. හැබැයි අපිට පිපෙන්න අපි විහිං පුප්පන්න බෑනේ. හැබැයි පිපෙන්න ඕනේ දේවල් ටික ලං කරන්න පුළුවන්. ඒක තමයි වීරිය ඕනේ කියන්නේ. ඒ අවශ්‍ය ටික එකතු කරන්න ඕනේ ජීවිතේට. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඕනේ, ආදර්ශය ඕනේ. අපිට ආදර්ශයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ඒවා අපි අපේ නුවණින් විග්‍රහ කරගන්න පුළුවන් වෙන්න ඕනේ, මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ, ගලපා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් මට්ටමින් පටන් ගන්න ඕනේ. ඒ අනුව ඉන්න අනිවාර්යෙන්ම අදිෂ්ඨානය උඩ තමයි අපි මේ ගමනේ මේ ප්‍රතිඵලය ලැබෙනකල් යන්නේ. කියන අපි මේ තප්පරෙම ප්‍රතිඵල ලැබෙනවා නම් අදිෂ්ඨාන ඕනේ නැහැ. මොකද අපිට පේනවනේ දැන් මේ පිටියව නැ ඊළඟ මොහොතේ ප්‍රතිඵලෙ. හැබැයි එහෙම නැත්තම් අදත් නෑ හෙටත් නෑ අනිද්දාත් නෑ ඊළඟ මාසේ කරත් නෑ අවුරුද්දක් එක දිගට හිටියත් අපිව හිතන ප්‍රතිඵලයක් නැති වුණත් අපිට විශ්වාසයක් තියෙනවා මේක තමයි හරි පාර මේක ගියොත් අපිට මේ ප්‍රතිඵලය ලැබෙයි එතෙක් නොනවතී මේ ගමන අත්නහර යනවා කියන අදිෂ්ඨානය යන්නේ අදිෂ්ඨානයේ විසින් තමයි පුද්ගලයාව ගෙනියන්නේ විශ්වාසය සහ අදිෂ්ඨානය ඥාන මිත්‍රවරුනි වැඩසටහනට පැමිණි පින්වත්නි අපි මේ එළඹෙන්නේ පොදා වැඩසටහනේ නිමාවට මේ දින කීපයේ භාවනා වැඩසටහන දිගටම යනවා සුපුරුදු කාලසටහනට පොයි දවසේ අලුත් අවුරුද්දත් එක්ක තාම මේ අලුත් අවුරුද්දේ ගමන් බිමන් හමු වීම ඉවර නැති වුණත් ඊට වැඩිය තැනක් ප්‍රමුඛ ස්ථානයක් නිවීමට දීලා තමන්ගේ නිවීමට නිවා ගැනීමට දීලා මේ ගමන ආවේ ඒ සඳහා ඇත්තටම ලොකු කැපකිරීමක් අදිෂ්ඨානයක් අවශ්‍යයි. ඒ අදිෂ්ඨානයේ කැපකිරීම මේ හැම දෙනා ළඟම තියෙනවා. නැති දෙයක් නෙවෙයි. ඒ ප්‍රතිඵලයක් තමයි මේ දවස. මේ පොදා දහම් වැඩසටහනින් ලැබුවනම් කිසියම් පන්නරයක් මෝහතක් ජවයක් සහ විශ්වාසයක් ඒ සියල්ල උදව් කරගනිමු. මෙබඳු හමුවීම් නැවත සිදු නොවුනත් මේ ගමන පටන්ගත් ගමන නිමාවතෙක් නොනැවතී නොකැඩී යන්නට ඒ අදිෂ්ඨානය අපි හැමදෙනාම මේ සියලුම කල්යාණ මිත්‍ර ධම් සභාවම සාක්ෂියක් විදිහට තබාගෙන හදවතින්ම ඇති කරගනිමු. අසනාව ඒ පින ඒ කුසලය අපි හැම දෙනාටම තියෙනවා. කල්‍යාණ මිත්‍රවරුනි මේ අවස්ථාව අපි පුණ්‍යානුමෝදනාව සඳහා පාවිච්චි කරමු. පුණ්‍යානුමෝදනාවෙන් මේ පෝදා වැඩසටහන අපි අවසන් කරන්නේ. බණ්ඩාරනායක මහත්මයා කවුරුත් දන්නෝ අලුතින් අඳුල්ලා දෙන්න අවශ්‍ය නැහැ. එතුමා ඒ ආදරයෙන් සෙනෙහසින් කරුණාවෙන් ගෞරවයෙන් කැපවීමෙන් ශ්‍රමයෙන් ධනයෙන් තමා අද උදෑසන දානය ඊ හවස පිරිනැමුවේ. ඔබ අප හැම දෙනාටම ඒ දානය පිටුපස්සේ එතුමාගේ ආංග ඒ චරිත ලක්ෂණ අපි කාටත් අත්දකින්නට ලැබෙනවා ලැබුණා. ගේ මද දහවල් දානය මේ විශාල පිරිසට පිරිනැමුවේ තිලිනි බේවර්ධන මහත්මිය. එතුමියට ඇත්තටම අවශ්‍ය වුණේ අද දානයට මේ එතුමියගේ මවත් සම්බන්ධ කරගන්න. මවත් බොහොම කැමැත්තෙන් හිටියේ අද දානෙට එන්න. හැබැයි සති දෙකකට විතර කලින් හදිස්සියේ වියෝ වුණා අම්මා. ඒ රාණි දේවසිරි නාරායන මහත්මිය. ඒ තමයි ඉතින් ජීවිතේ ඒ තමයි අවිනිශ්චිත බව අනියත බව. අපිට සැලසුම් හදන්න පුළුවන් ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සියල්ල සම්පාදනය කරන්නත් පුළුවන්. හැබැයි අවසාන සැලැස්ම අපේ අතේ නෙමෙයි තියෙන්නේ. ඒ බොහොම සංවේගයට කාරණයක්. ශික්ෂාවෙන් බාරගත යුතු දෙයක්. ඒ අවසානක ඒ අසනීපුණා අවසාන කටයුතු ඊළඟට හත් දවස් දානේ මේ සියල්ල අතර මම එතුමිට කිව්වා අපි මේ දානේ වෙන දවසක කරමු. දැන් වෙහෙසටපත් වෙලා ඉන්න වෙලාවක් අවිවේකී වෙලාවක් නැවත එතුමිකුව නෑ මේක කොහොම හරි කරනවා කරන්න ඕනේ. අම්මා බොහොම කැමැත්තෙන් හිටියා. අම්මා දෙන්නේ හිටියේ. ඉතින් ඒ නිසා මේ පින්කමත් උදව් කරගනිමු. ඒ අභාව ප්‍රාප්ත වුණු කලෝරිය කළ මෞතුමියට පුණ්‍යානුමෝදනා කරන්න. දැන් වෙන සලකන්න ක්‍රමයක් නැහැ. තමයි ඇත්ත. දැන් අපිට හිතෙනවා මෙහෙම කරන්න තිබ්බනම් හරි, අර එහෙම කරන්න තිබ්බනම් හරි. දැන් බොහෝ ඉබඳු පසුතැවිලි සිතුවිලි එනවා අපේම හිතවත් කෙනෙක් වියෝ වුණාම. ළඟින්ම ඉන්න කෙනෙක් වියෝ වුණාම තමයි ඔය පසුතැවිල්ල එන්නේ. අනේ තව මට මෙහෙම කරන්න තිබ්බනම්, මේ දේ දෙන්න තිබ්බනම්, මෙහෙම බලාගන්න තිබ්බනම්. මේක සාමාන්‍ය දෙයක්. මේ පසුතැවිල්ල අපි කොච්චර හොඳින් බලාගෙන හිටියත් 100%ක් හිත තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ තමයි හිතේ හැටි. හිත මොනම දෙයකින්වත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ අතෘප්තියේ දුක තමයි අපි විඳින්නේ. ජීවත් වෙනකොටත්, ජීවත් වෙන අයත් එක්කත්, මිය ගිය අය එක්කත්, අපි මිය ගියාමත්. ඒ නිසා අපි පුහුණු වෙන්නට ඕනේ ලද දෙයින් සතුටු වෙන්න, කළ දෙයින් සතුටු වෙන්න. ඒ තමයි පින. පසුතැවිල්ල පිනක් නොවේනේ, ඒක පවක්. පශ්චාත්තාපයේ ලොකු පවක්, අකුසලයක්. නෑ අපි ඉන්නකොට මෙහෙම බලාගත්ත, මේ විදිහට කරා. ඔය තව කරන්න තිබ්බද නැද්ද කියන එක වෙනම එකක්. නමුත් අපි කරපු දේවල්, බලාගත්ත දේවල්, ඒ කළ කැපකිරීම ගැන හිතලා අපි සතුටු වෙන්නට ඕනේ. ය අපි දන්නේ සංසාරේ කොහෙද ඉන්නේ, කොයි විදිහටද ඉන්නේ. එහෙම ඔය එහෙම මේ තාම තාක්ෂණයක් හදලා නැහැ. ඒ එහෙමයි ඉන්න තැන හොයාගන්න. ඒ කොහි හිටියත් මේ පින්කමට සම්බන්ධ වෙන්න කියලා අපි හිතින් ආරාධනා කළා. ආරාධනාව බාර ගන්න ඇති, සමාට සම්බන්ධ වෙන්නත් ඇති. එතකොට මිය ගිය ඥාතීන් වෙනුවෙන් ජීවත් වෙන, ජීවත්ව සිටින කෙනෙකුට ඒ මිය ගිය කෙනාට කළ හැකි උපකාරය තමා මෙබඳු පින්කම් සංවිධානය කොට ඒ පින්කම් වලට ආරාධනා කරලා, මං අම්මා වෙනුවෙන් මෙහෙම පිනක් කරන්නේ, අම්මත් එන්න මේ පින්කමට, පුළුවන් නම් ඇවිල්ලා අපි එකට මේ පින්කම කරමු, අපි එකට පින් රැස් කරමු කියලා ඒ ආරාධනය කරලා ඒ චේතනාවෙන් පින්කමක් කිරීම. ඒ තමයි නිවැරදිම ක්‍රමය. මීට වැඩිය වෙනස් ක්‍රම තියෙනවා. අපි හිතනවා කෙනෙක් මිය ගියාම එයා ටිකක් මොනවා වෙයිද දන්නේ, අපිට කරදර කරයිද, එයාට කරදර වෙයිද, අපි බය වෙනවා, දුක් වෙනවා. බයෙන් සහ දුකින් අපි බොහෝ දේ කරනවා. ඉතින් ධර්මයේ කියනවා බය වෙලා සහ දුක් වෙලා කරන කිසි දෙයක ඵලක් නැහැ. ජීවත් වෙලා ඉන්න කෙනාට ඵලකුත් නැහැ, මිය ගිය කෙනාට ඵලකුත් නැහැ. ඒ නිසා බිය සහ ශෝකය වෙනුවට ඇති කරගන්න සතුට සහ කෘතවේදීත්වය. අද මම මේ තැන ඉන්නේ ඒ අම්මා නිසා. මම හදපු නිසා, මට උගන්නපු නිසා, මට ගුණධම් කියා දීපු නිසායි අද මම මේ වගේ තැනක ඉන්නේ. මම පුළුවන් විදිහට අම්මව බලාගත්තා. ඒ සතුට ඇති කරගන්න, අම්මා කෙරෙහි කෘතවේදීත්වය ඇති කරගන්න. ඉතින් මේ සතුටින් සහ කෘතවේදීව කරන පින්කම් වල ශක්තිය ඒ පින්කමට එකතු වෙනවා නම් ඒ මිය ගිය ඥාතීන්, මව්පියන් ඒ අයට ලැබෙනවා. ඒ තමයි පුණ්‍යානුමෝදනාව කියන්නේ. ඒ කෘතවේදීත්වයෙන් සහ සතුටින් කළ යුතු දෙයක්. ඒ සතුට වෙනවා මගේ දුව, මගේ පුතා, මගේ ඥාතිය මා වෙනුවෙන් මෙහෙම පින්කමක් සංවිධානය කළා. ඒෙන් මට මහත් වූ ලාභයක් ලැබුණා, මහත් වූ ප්‍රතිලාභයක්. ඒ පුණ්‍යානුමෝදනාවෙන් මියගිය කෙනා මේ පින්කම කරන ජීවත් වෙන කෙනාට ආශිර්වාද කරනවා, ඔබට දීර්ඝායුෂ ලැබේවා කියා. ඥාතියාට දීර්ඝායුෂ ලැබේවා, මොකද මේ පින්කම නිසා මට අත්ුණේ ලොකු ප්‍රතිලාභයක්. ඒ නිසා මෙබඳු පින්කම් මියගිය අයටත් හොඳයි, ජීවත් වෙන අපටත් හොඳයි. ඒ වගේම මේ කමඨානත් බොහොම හොඳයි. අපි මොන සැලසුම් හැදුවත් අපි දන්නේ මාරයාගේ සැලසුම. ඊට යටත්ව තමයි අපි හදන හැම සැලසුමක්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ හොඳ කමඨානක්, හොඳ පින්කමක් අපි හැමදෙනාම හදවතින්ම ඒ තිලිනි මහත්මියගේ, මෞතුමිය රාණි දේවසිරි නාරායන මහත්මිය නමින් මියගිය ඒ අම්මාට අනුමෝදන් කරමු, අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. කොයි හිටියත් කල්‍යාණ මිත්‍රාශ්‍රය ඉන්න තැනක ලබාගෙන දහම අහන්න, සාකච්ඡා කරන්න, පුහුණු වෙන්න අවස්ථාවක් ලබාගෙන මේ ජර මර ඇති සසරින් වහවහා ඈතර වෙන්නට එතුමියට මේ පින හේතු වේවා, වාසනා වේවා. අපි පුණ්‍යානුමෝදනා කරමු හැම දිනාටම. තෙරුවන් සරණයි.